අද බොහොම ගැඹුරු කාරණාවක් කතා කරමු. ඒ කියන්නේ ඔබ කාටවත් තේරෙන්නේ නැති එකක්. හොඳයිනේ. එතකොට ස්ටෑන්ඩඩ් බණක් කිව්වා පුදුම ස්ටෑන්ඩඩ් මෙලෝදයක් තේරුන්නේ නැහැ. යන්න ඕනේ දිගටම බණ අහන්න. ගැඹුරු දෙයක් නෙමෙයි පින්සෙන්. කරුමයක් කතා කරනවා. කරුමයක්. අරද කියන්නේ කරුමයක් කියලා. අන්නේ කරුමයක් මම ඔබට පෙන්වන්න දෙන්න. මේවා තේරුම් අරගෙන මෙතනින් නිදහස් වෙන එක තමයි කරන්නේ. පුදුම විඳවිල්ලක් විඳවනවා පින්වතුනි, ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න පින්වතුනි, වරදවා ගත්ත සම්මාදිට්ඨිය යහපතක් වෙන්නේ නැහැ. මොකද ඒක සම්මාදිට්ඨිය නෙමෙයි නිසා. සම්මාදිට්ඨිය වරදවා ගත්තොත් යහපතක් වෙන්නේ නැහැ. සම්මාදිට්ඨි තියෙන්නේ එකයි. සම්මාදිට්ඨි දෙකක් නැහැ. ඒ තියෙන සම්මාදිට්ඨිය පස් ආකාරයක් තියෙනවා. එක සම්මාදිට්ඨියයි තියෙන්නේ, ඒකේ ආකාර පහක් තියෙනවා. එහෙනම් වෙන්වෙදනේ ඔබ හරි සම්මාදිට්ඨියට පත් වෙන්න ඕනේ. නැත්නම් ඔබට හිතෙන ඔබ සම්මාදිට්ඨියට පත් වුණා කියලා. ප්‍රශ්න වෙලා තියෙන්නේ යමෙක් සම්මාදිට්ඨියට පත් වුණා කියලා හිතුවට පස්සේ වෙන්වෙදනේ ඒ පත් වෙච්ච එක ඉතනින් එහාට කරගෙන යනවා. සම්මාදිට්ඨියට පත් වෙනවා කියන්නේ වෙන්වෙදනේ ඒක පැත්තකට හැරුණා වගේ එකක්. හරියට ලොකු හන්දියක් තියෙනවා වෙන්දේ පාරවල් 100ක් විතර තියෙන. සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ හරියට වෙන්වෙදනේ ඒ අදාළ පාරකට හැරුණා. හැරිච්ච වෙලේ ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ? නැයි යනවා. ඒ හරි Tamanට අවබෝධයට ආවනේ මම සම්මාදිට්ඨියටපත් වුණා කියලා Tamanට හිතුණා. ඒ හිතුණට පස්සේ වෙන්වෙදනේ දැන් කරන්නේ මොකද? අන්නේ පාර දිගේ යනවා. එහෙනම් එදා ඉවලේපත් උනේ සම්මාදිට්ඨියට නෙමෙයි නා. යන්න වරදිනවා. යන්න පිංගතනි හරි සම්මාදිට්ඨිය ඈතට යනවා. හොඳට ඔළුවේ තියාගන්න එක. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවලින් ටේක් ඔෆ් කරන ෆ්ලයිට් එක, අහසට ගත්ත ෆ්ලයිට් එක, අන්තකයක් වරද්ද ගත්තොත් මුලින් ඉඳලා එංගලන්තෙට නෙමෙයි යන්න වෙන්නේ, ඇමරිකාවට. ඒක නිසා පින්වදිනේ හොඳ බුද්ධියෙන් ගන්න, පින්වදිනේ හොඳ ප්‍රඥාවෙන් ගන්න මේ හැම දෙයක්. හොඳට දැනගන්න පින්වදිනේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා. විවිධාකාර මතවාද ලෝකේ තියෙනවා. තථාගත ධර්ම සම්බන්ධ පිරිසක් කාමසුකල්ලිකාණ යෝගේනොත් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. මම ඔබට කිව්ව දවසක පොතක් එහෙම දිනන ලිංගිකය වර්සස් ප්‍රබුද්ධ. ලිංගිකත්වයේ තුලින් නිවනට යන්න පුළුවන් පාරක් කියලා දෙනවා කවුරු හරි මහත්මයෙක්. ඒක හොඳයි. ඉතින් වල්ලොන්ට නිවන් දකින්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒකට සාධුකාරය දෙන්න එකයි ඉන්නේ තියෙන්නේ. හයි අපේ බුදුහන්තුරන් ක්‍රමයට බල්ලන්ට නිවන් දකින්න බෑ. තව ක්‍රමයක් හදාගෙන තියෙනවා පින්වතුනි, අත්ත කියලා මත අනියෝගේ හරහා නිවනට යන්න. ශරීරයට අධික ලෙස දුක් දීම තුල නිවනට යන්න. ඒ තව ක්‍රමයක් හදාගත්ත. ඒක වෙන්නේ නැහැ කවදා. මොකද නිවන තියෙන්නේ ශරීරයත් එක්ක සම්බන්ධකමකින් නෙමෙයි. නිවන ශරීරයත් එක්ක නම් සම්බන්ධ වෙලා තියෙන්නේ, අරූපේ ඉන්න කාටවත් නිවනට යන්න බෑ. ඒක මහා අපරාධයක්. ලෞකික වශයෙන් ජීවත් වෙන උත්කෘෂ්ඨම තැන මොකද? අරූපේ. සෝතාපන්න වෙලා අරූපෙට ගිය කෙනෙක් එතන අරිහත් ඵලය පූර්ණ කරනවා. හොඳට මතක තියාගන්න, නිවනයි කයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. එහෙනම් කයට සැප දෙනවද කයට දුක් දෙනවද කියන එක අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ, ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා යෝචායන් කාමේසු කාමසුකල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ. පාගල 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 විසිම කළා දැම්ම. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ. අත්ත කියලා මතාන යෝගයට එච්චරම පහර දුන්නේ නැහැ. නමුත් තේරුමක් නැහැ කියලා අයින් කළා. මොකද හේතුව පින්වතුනි, අත්ත කියලා මතාන යෝගය එහෙම කරන්න බෑ හැමෝටම. හැබැයි කරන කෙනා වීරය හැම නෙමෙයි. ඔබ අතර කවුරු හරි ඉන්නවනම් අත්ත කියලා මතාන යෝගයෙන් නිවන් දකින්න ඕනේ ස්වාමීනි මට. එන්න මං දෙන්න. මට එහෙම කරන්න මානසිකත්වයක් නැහැ. නමුත් ඔබගේ අනුකම්පාවෙන් මම කොහොමද උත්සාහයක් දරන්න. ඔබ එන්න පොල්ලක් අගට කටු කම්බි ටිකක් ඔතාගෙන. අත්ත කියල මත අනියෝගෙන් නිවන් දකින්න මොකද හරි ලේසි. එතකොට පින්වදෙනි කරන්න තියෙන මොකද? දීලා දින්න. ඕකේ. ඇයි? ශරීරයට අධික ලෙස දුක් දුන්නහම නිවනට යනවා නෑ, වෙන්නේ නෑ කවදාවත්. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒක කරන්න එපා කියලා. දැන් එහෙම ක්‍රමයක් නෑ බින්දනි. ඊට පස්සේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔය දෙකම අතහැරලා මම උඹලට මාධ්‍යයක් කියන්න නිවන් දකින්න. නිවන් දකින්න මාධ්‍යයක් කියන්න. ඕකට දාගත්තනේ පින්වදෙනි මැද කියලා පාර. නිවන් දකින්න මාධ්‍යයක් කියන්න. ඒ මාධ්‍ය නිවන් දකින්න මාධ්‍යයක් තියෙනවා. අන්නේ මාධ්‍යයට අදාළ ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒකට කිව්වා මජ්ක්‍ධිමා ප්‍රතිපදා. වැරදියට අල්ලගන්න එපා පින්වදෙනි එකක් කරා. ඔය කිව්වේ හරියට වැඩිය සැප දෙන්නත් එපා. හරියට වැඩිය දුක් දෙන්නත් එපා කියලා නෙමෙයි. එකෙදි පොත්වල ගොඩක් ඕවා ඇති. අරිහතුන් වහන්සේලා ලියපු පොත් බලන්නකෝ පින්වතුනි. පොත් බලන්න ඕන නැත්නම් නව කතා බලන්න. නව කතා බලපුව ඔබව බේරගන්න පුළුවන්. වැරදියට ලියවෙච්ච බුදු කතා බලපුව ඔබව බේරගන්න බෑ. මොකද ඔබ අවනත නැහැ ඊට පස්සේ. මොකද ඔබට හැමතිස්සෙම කම්පයා වෙනවා. ඉගෙන ගත්ත දේවල් මුල් කාලේ ඔබ හැමෝටම මේ ප්‍රශ්නේ තියෙන්නේ නැති. මේ දහමට අවතීර්ණ වෙන කාලේ මේ බලන්නකො මේ කියන කතා. ලොකු හාමුදුරුවන්ගේ නිරුක්තිය මහද්දි මේ බලන්නකො. එහෙම වෙන්න පුළුවන්. එහෙම තියෙන්නේ නැති. නමුත් ලොකු හාමුදුරු ගැන විශ්වාසය ජනිත වෙන්න පටන් ගත්තට පස්සේ, ඒ කියන්නේ Tamanda දහම පොඩ පොඩ හරි තේරෙන්න පටන් ගත්තට පස්සේ අන්න තේරෙන්න ගන්නවා. එහෙමත් වෙන්න පුළුවන් නේද? මේ අපිට නොතේරිලා තියෙන. නමුත් එදා නෑ ඒක වැරදි කියලා අයින් වෙච්චයි. කී දහකින් නැද්ද? අද කන්වින්ස් වෙන්නේ නෑ ඒගොල්ලෝ. අද ඒගොල්ලෝ කරන්නේ සිංහතුනි, උන්වහන්සේලාට විරුද්ධව කල්ලි ගහිලා උන්වහන්සේලාට සාප කර කර රටවටේ ඇවිදින මිනිසුත් එක්ක මක් වෙනවද? එකතු වෙලා ඒක කරනවා ඒක හරි කියලා හිතාගෙන. මම ඒකයි ඔබට කියන්නේ මේකට. පරිස්සම් වෙන්න පුළුවන් තරම් අපිට වරදින දන හොයන්න බැරි වෙනවා. මොකද හේතුව පින්විතේ නරක පැත්තට වැරදුනොත් බේරෙන ලේසි. ඒකයි මම ඔබට කියන්නේ. ඔබ හරක් මරනවා නම් ඔබ බේර ගන්න ලේසි. ඇයි? පෙන්වලා දෙන්න පුළුවන් මේ හරක් මරනකොට මේ මහා විපාක එනවා. ඔක නතර කරහම. දැන් ඔබ පින් කරනවා. දිව්‍ය ලෝක යන්න කියලා. දැන් ලේසිද බේර ගන්න? අපායේ පෙන්නල ඔබව ගලව ගන්න පුළුවන් උනාට පින්වදෙනි. දිව්‍ය ලෝකේ අගුණ කියලා ඔබව ගලව ගන්න බෑ. ඒ තරමට ඒවට ඇලිලි කරයි. මම දිව්‍ය ලෝකේ අගුණයක් එහෙම කිව්වොත් එහෙම. මල පෙරේතයගේ ඉඳලා මාත් එක තරහයි. ඔබ දන්නේ. සක්‍රදෙයිය තරහ නැහැ. තකෘදී දන්න මේ නියම බුදුබණ මේ කතා කරන්නේ කියලා. සියලු අවිසංකාර අට්ඨියති හරයති ජිගුච්ඡති නං. නේව සංඥා නා සංඥායතනට යන අවිසංකාරයේ අට්ඨියති හරයති ජිගුච්ඡති තමයි. ඒක තකෘදී දන්නවා. නමුත් ඔය ඉන්න පොඩි පොඩි බුමාට දෙවි මොකද කරන්නේ? පේනේද මේ අපේ මහරජුරවන්ට බයි නැටි. එහෙම තමයි හිතෙන්නේ. ඒ උණු තරහ ඇති. මේක උණු තරහ කියලා ඉතින් මට ඇත්තනෝ කියන්න බෑනේ. පිළිගන්න හරි අමාරුයි වෙනතන ඒවා. මොකද හේතුව ඒවා හොඳ. හොඳ කියන එක තුලින් නිදහස් වෙන්න පුදුම අමාරුයි. පුළුවන් නිදහස් වෙන්න. ඔබගේ ස්වාමි පුරුෂයන් නිදහස් වෙලා පෙන්නන්නේ, වාර්යාවගේ නිදහස් වෙලා පෙන්නන්නේ. එහෙම බෑ. දැන් තව ශක්තිමත් වෙලා ඇති. ඒකට හේතුව මොකද්ද? දැන් දහම හැසිරෙනවා. මේ දහම හැසිරෙනකොට හොඳ වෙනවා. මුලින්ම ඒක නෙවෙන්නේ. දෙන්නම හොඳ වෙනවා. දෙන්නම හොඳ වෙනකොට පින් විතරට ඉස්සර තිබුණට වඩා මහා පුදුම බැඳීමක් හට ගන්නවා. ඒක නිසා තමයි ඔය කොල්ලන්ට කියන්නේ උඹලට බේරෙන්න ඕන නම් හොඳ වෙන්න එපා. හොඳ වෙයල්ලා. හොඳ බව පෙන්වන්න එපා. දැන් සමහරව ඉන්නවා. ඉතින් පැවිදි වෙන්න පුදුම ඌමනාවක් ඉන්නේ. ඉතින් දැන් බණ අහලා පින්වදින පැවිදි වෙන්න මහා ඌමනාවකට පත් වෙලා දැන් ඉතින් මේක පුදුම හොඳයි. ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් සිගරට් එකක් හරි හැංගිලා බිව දැන් එහෙමවත් කරන්නේ. ඌ වගේ දැන් පුදුම හොඳයි. දැන් ගෙදරට පුදුම හොඳයි. නෝනට තේ හදලාගෙන හින්දේනෝ. ඈ ඇයි ಗುಣ දකින්නෝ? නේද? දැන් අතාරි දු. බණ ටිකක් අහලා අවබෝධ වෙලා මෙතනට එන්න ඕනේ කියලා හිතුණා නම් එහෙම කරන් තියෙන මොකක්ද? දඩාවතේ යන එක තමයි. එහෙම කරන්න එපා. මොකද ඒක තමයි කරන්න තියෙන්නේ. ඒකට තුනද කිය මේ කාල කණියක් අහලා වැඳට වඩා හොඳ නිකන් හිටියන අම්මේ මට මූත් එක ඉන්න බෑ අම්මේ මූව පන්නන්නකෝ. ඔතනට එනවා. නැත්තම් වෙන්නේ මේ මිනිස්සු හරි ආසයි හොඳට. හොඳට මතක තියාගන්නේ. අතාර ගන්න බැරි වෙන්නේ හොඳ. එහෙනම් ඔන්න ඔය දහම පින්වදිනේ වැරදියට අල්ල ගත්තොත් ඒක හොඳ එකක් නිසා මක් වෙනවද? ඉවරයි. අතාර ගන්න බැරි වෙනවා ඊට පස්සේ. ලංකාවේ පිරිස් ගොඩකට ඕක වෙලා තියෙනවා. ඒක හොඳ එකක් නිසා අතාර ගන්න ඕනේ. නමුත් මේ තථාගතයන් වහන්සේ දේශනා කළේ හොඳ වෙන්න නෙමෙයි. ශ්‍රේෂ්ඨ වෙන්න. හොඳට ඇලිලා හිටියොත් ශ්‍රේෂ්ඨ වෙන්න මනුස්ස ජීවිතේට ඇල්ල දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. මනුස්ස ජීවිතේට දිව්‍ය ලෝකෙද හොඳ බුදුහාඳුර නැති කාලේ. දිව්‍ය ලෝකෙ හොඳ. නමුත් මනුස්ස ජීවිතේට ඇල්ල දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න හොඳට ඇලිලා නිවනට යන්න බෑ. ඒ කියන්නේ නරකට ඉඳලා නෙමෙයි. හොඳට ඉන්නවා. නමුත් හොඳට ඇලෙන්නේ නෑ. හොඳට ඇලිලා දිව්‍ය ලෝකයට යන්න බෑ. මේ දිව්‍ය ලෝකෙ නෙමෙයි නිවනට යන්න බෑ. හොඳට තේරුම් ගන්න මේ කාරණා. එහෙනම් පින්වදිනේ වැරදි දෙයක් අල්ලගත්තොත් එතනින් එහාට ඔබ සම්පූර්ණයෙන්ම කැලේ පාර යනවා. කාමසුකල්ලි කානියෝගේ යෙදෙන්නේ නැහැ. යෙදුනත් හිතා ගන්නවා මේක නම් නිවන නෙමෙයි කියලා. මේක මේ බලු ගතිය මේ මොනවද මේ කරන්නේ එහෙම හිතෙනවා. එතකොට අත්ති කියලා මතාන යෝගේ කොහොමද? හ්ම්? මිගා හිතලා බලන්න දැන් නම් ඔබට මේ හොඳට අවබෝධයට ඇවිදilla ඇති. නැත්නම් ඔබ හිතලා බලන්න සිංහසනේ. ඔබ මෙහෙ එනකොට ස්වාමීන් වහන්සේලා අර ගස් යට අවුවේ කර වෙවි ඔය මහ ඔය බිම කර වෙවි ඉන්නවා. ඔබට හිතෙන්නේ නැද්ද මේක දැන් නිකන් අමුතු හැඟීමක් එන්නේ නැද්ද? ඈ දැන් නම් එහෙම ස්වභාවයක් සමහර විට නැතුව ඇති දහම තේරිලා නෑ. මම මේ කියන්නේ පවුලක් කන්න කියලා නෙමෙයි හාඳුනනට. දැඩි අත්ති කියලා මතානු යෝගී ස්වභාවයකෙම හිටියොත් එහෙම පින්වදිනේ ඔබට 아무ත හැඟීමක් එන්නේ නැද්ද? ඒකට හේතුව පින්වදිනේ වැරදි දෘෂ්ටිය. සම්මාදීට පත් වෙලා නැහැ. ඔබ මාව දකින්න කැමති කොයි විදිහටද? ඔබ මාව දකින්න කැමතිද පවුලක් එක්ක එහෙම ඉන්නවා ළමයි 3-4 දෙනෙක් තට්ටේ ගාලා තියාගෙන දෙපැත්තේ පන්සලේ මේකේ ඊළඟ බාරකාරය හදා ගන්නවා. එහෙම කැමෙන්නේ නැන්නේ. නමුත් ඔබ කැමති නේද පින්වදින මහා රූක්ෂ ප්‍රතිපදාව පුරාගෙන ඉන්නවා. අවු කාස්සේ යන්නේ නැහැ එළියට සම්පූර්ණයෙන්ම එළියමයි ඉන්නේ. ඉඳ ගන්න නැහැ තනි කකුලෙන් හිටගෙන ඉන්නේ. එහෙමනම් පින්වතුනි ඔබට මේ ධර්ම තේරිලා නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා කළේ රජවාසලේ ඉන්න මහරජුරු සිව්සත් ආභරණයෙන් සැරසිලා ඉන්න වෙලාවේ අරිහත් වෙන්න. ඒකෙන් කියන්නේ කාමභෝගී ජීවිතයක් ගත කරන්න කියලා නෙමෙයි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ශරීරයට සැප දෙන එකවත් ශරීරයට දුක් දෙන එකවත් නිවන කියන එකට අදාළ නැහැ. දැන් කොටස් 32ම තියෙනවද නිවන් දකින්න? අසුබේ වඩමු. දැන් කොටස් 32ක් කතා කරන්නේ නැහැ. එකෙක් ඉන්නවා. ඒකට තියෙන එක වෙනහල්ලයි. තව එකෙක් ඉන්නවා. ඒකගේ වහුගඩුවක් අයින් කළා. නේ? 31යි තියෙන්නේ. ඉවරයිනේ. එද නිවන කරගෙන ඉවරයි. උඩුග පුච්චයන් කළා තව එක්කෙනෙක්ද? නෑ දෙවියෝ බලනවා. එතකොට අපි කොහොමද නිවන් දකින්නේ? අපිට එක කැලලක්වත් නැහැ. ඔබට තේරුම් ගන්න. මම ඔබට කියන්නේ විදිහ නැත්තම් ඔළුව විකෘති කරගත්තොත් සම්පූර්ණයෙන් වෙනස් පාරක යන්නේ. දහම බලමු දහම. හොඳට දහම තේරුම් ගමු. ප්‍රශ්නේ තියෙන තැන බලලා ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. ඒකට මම උදව් කරන්නම්. මං කාටවත් කියන්නේ නැහැ දුක් විඳින්න කියලා. අපේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න රුක්ෂ මූලිකව ඉන්න කැමති. උන්වහන්සේලා ගුරුවරයාගෙන් අවසර අරගෙන රුක්ෂ මූලිකව ඉන්නවා. ඉතින් මෙහෙ ඇවිල්ලා ඉතේ ඉන්නේ නැහැ. හැමෝටම මෙහෙම ඉන්න බෑ. මාත් එංගලන්තේ ඉඳලාවේ රුක්ෂ මූලිකව ඉන්න තමයි. හද මහත්තයා කිව්වා අපි එහෙනම් වාට්ටුවක් ඉක්මනට හදන්නම් ආඳුරුණේ. නියුමෝනියා වදුනහම බේත් ගන්න. ඇයි? අනුරාධපුරේ නෙමෙයි නෙමෙයි මාස 12 මාස 10ක් විතර වහිනවා. රුක්ෂමූලික ඉන්න තරම් ශක්තියක් නැහැ අපිට. එහෙම වැසි දෙහිකට දෙමුණා නම් මාස දෙකක් ඉස්පිරිතා හෙඩ්ඩියගේ නියුමෝනියාවට බේත් ගන්න. නමුත් පුළුවන් අය ඉන්නවා. පායන කාලෙද උන්වහන්සේලා එහෙම ඉන්නවා. එහෙම කියලා ඒ ශරීරයට දුක් දෙන ක්‍රමයක් නෙමෙයි. බමුණු දහම ඔළුවට වැටුනොත් එහෙම. ඒක පාවිච්චි කරනවා ශරීරයට දුක් දෙන දහමක් විදියට. තාපසයෝ ඉන්නේ. තාපස නිවන් දකින්නවා. තාපස නිවන් දකින්නවා. නෑ වෙනදනේ. තාපසයට නිවන් දකින්න බෑ. හොඳට මතක තියාගන්න. වෙනදනේ නිවන පූර්ණේ කරන්නේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් විතරයි. සෝතාපන්න ඵලයට පත් වෙන්නේ පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගැනීමෙන් විතරයි. හේවත් චතුරාර්ය සත්‍ය වැටහීමෙන් විතරයි. හේවත් දුක්ඛ ආර්ය සත්‍ය වැටහීමෙන්. චතුරාර්ය සත්‍ය වැටහෙනවා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය වැටහිච්ච කෙනාට ඉතනින් එහාට ටික වැටහෙනවා. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ටික වැටහෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්න බෑ අනිත්‍ය නැතුව. යද නිච්ඡන් තන් දුක්ඛ. අනිත්‍ය ස්වභාවය තේරුම් ගත්ත කෙනාට දුක්ඛ ස්වභාවය තේරෙනවා. දුක්ඛ ස්වභාවය තේරුම් ගත්ත කෙනාට අසාර ස්වභාවය තේරෙනවා. මොනතරම් සෝතාපන්න ඵලෙ පිහිටන්නේ වෙන කිසි ගමයක් නැහැ වෙනතුනි. ඒක නිසා මම ඔබට කියන්නේ වැරදි අදහස් වලට එන්න එපා. ගරු කරන්න ඕනේ කෙනෙකුට වෙනතුනි. ස්වාමින් වහන්සේලා පන්සල් වල ඉන්නවා වෙනතුනි. ඒ ස්වාමින් වහන්සේලාට ගරු කරන්න. දැන් මේ හැම මිනිස්සුන්ගේ ඔළුවට දුස්ති දාලා තියෙනවා පින්වතුනි. ආරණ්‍ය සේනාසන වල ඉන්න හාමුදුරුවෝ තමයි සිල්වත්. අනිත් අය සිල්වත් නැහැ කියලා. කවුද ඔය දාලා තියෙන්නේ? ඒ පිරිස්මයි. අපිත් ආරණ්‍ය වල තමයි ඉන්නේ. නැහොත් අපි සිල්වත් වෙලා තියෙන්නේ පින්වතුනි ආරණ්‍යක ඉන්න හින්දා නෙමෙයි. මාව ගිහින් තියන්නකො ජනාධිපති මන්දිරේ. ගෝල් ෆේස් බීච් එකෙන් ගිහිල්ලා තියන්නවා. සීලෙම නේද බල? සීලෙ පිළිහන්නේ ප්‍රඥාව වෙන්න තියෙන්නේ. මූලික ප්‍රඥාව තියෙන කෙනාට සීලෙ පිළිහන්නේ. නැත්නම් සිල්පද සමාදන් වෙලා ඉවසගෙන හිටිය කාගෙන හිටිය කණේ කෙල්ලේ ඵලයන්කෝ ඉස්සරහින් ඔය ඉන්නපාව උතන. ඔක සීලේද? ඔය වතක්. වතක් සමාදන් වෙන 12 වෙනකන් 12න් පස්සේ මම දන්වල දන්නේ නැහැ කියලා අදිස්ථාන කරගෙන හිල් ගන්නවා පෙක් කෙනාට. එහා පැත්තේ පන්සලේ එහා පැත්තේ බේකරිය. හාද හවස පාම් පුච්චනවා ඉන්න බෑ ඉතින්. කැල වැක් කරනවා. අන්තිම ලේන්දුව කඩේ තියාගෙන මං අහන්නේ. කමක් නැහැ. ඒක සීලය නෙමෙයි පින්වතුනි. සීලය කියලා කියන්නේ උත්කෘෂ්ට දෙයක්. ඕකට කියන්නේ වතක් කියලා. ඒක ඉතින් ඔබ දැන් මේරට කටපාඩමේ දන්නවා. ඒකට කියන්නේ වත. හොඳයි පින්වතුනි වත පූර්ණය කරන එක හොඳයි. කවදා හරි සීලයට උපනිස්සය වෙනවා. නමුත් ඒක සීලය නෙමෙයි. සීලය කියන එක පිළිහිටන්නේ සෝතාපන්න ඵලයෙන් පස්සේ. එතකන් වතක තමයි ඔකොටම ඉන්න වෙන්නේ. වතක ඉන්න ගමන් ඕක සීලය කියාගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. සෝතාපන්න ඵලය කියලා කියන්නේ අර උත්තරීතර අවබෝධයට පත් වෙනවා. ඒ අවබෝධයටපත් වීම තුළ පින්විතනේ එතනින් එහාට තනි කරමු පින්විතනේ කරන්නේ මොකද? නිවන උදෙසා කටයුතු කරගන්නේ. දැන් මොකද්ද කඩා ගන්න ඕනේ තෝ නිවන උදෙසා කටයුතු කරන්නේ? අතපයද කකුල් මොනවද කඩා ගන්න ඕනේ? ඉතින් හොඳට කල්පනා කරලා බලන්න. නිවන උදෙසා කටයුතු කරන නිවන දැක්කනම් පින්විතනේ නිවන දකින්න මනස තුලින්. එතකොට නිවන දකින්න වෙලාවේ හොඳට පේනවා මේ කයින් ඇති ඵල නැහැ කියලා. මේ මානසික විකෘති ස්වභාවයක් තියෙන ඔන්න ඕකයි දැන් මේ ගලව ගන්න ඕනේ කියලා දකින්න අපෙන්. ඉතින් මේ කරන හැම දේශනාවකම මේකේ ඇඳලා පෙන්වන හැම දේශනාවකම පින්විතනේ ඔබට නිවන තමයි පෙන්වන්නේ. කොයි වෙලාවෙ හරි ඔබ දකි. අල්ලගෙන ඉන්න. Tamange මතවාදවල ඉන්න එපා. ඒ තරමට පින්විතනේ යන්ත මාත්‍රකට දැන්ට විශ්වාසය තියාගෙන ඉන්න අපේ. දෘෂ්ටිය කඩලා යනක මගේ ගුරු පරම්පරාව මට හොඳටම විශ්වාසයි. ඔබ ඒකේ ඒ ගුරුකුලයට තමයි මේ අතුල් කරගන්න හදන්නේ. ඒකේ ඒ ගුරුකුලේ නසන්නේ රාග දේශ මොහ විතරයි. වෙන මොකුත් නසන්නේ නැහැ. දෙගොල්ලනි මට මගේ සදේ දෙගන්න අපිරියාවක් නැහැ පොඩ්ඩක්. මේක දැක දැන් නිවන දකින්නවද? මම දන්නවා පිටින් මේක මොකද මම දැකලා තියෙනවන්නේ. මිනි කපන තැන්වල මම ඉඳලා තියෙනවා. YouTube එකේ යොන් තරම් බලලා තියෙනවා ඒවා. මේ ඇඟ වැඩ කරන හැටි බලලා තියෙනවා. ඒවා දේශනාවලත් කියලා ඇති. ඔබටත් බලන්න link කවා කියලා ඇති. මට මතකයි ජර්මන් වෛද්‍යවරේ මිනි කපලා පෙන්නන ඔක්කොම මේ අතපය එහෙම චලනේ වෙන්නේ මෙහෙම මෙහෙම. ඒ දවස්වල දේශනාවල මම කියලා ඇති. බලන්න අවශ්‍යය කියලා මම දන්නවා මේ මස් තියෙන්නේ නේද ඊට පස්සේ සෙම තියෙනවා මම දන්නවා ඉතින් මොකද්ද කියන්නේ එතකොට මට මේ මහත්යව ගැන මං කලකිරෙන්න ඕනේ මේ මහත්යගේ ඇඟේ සෙම තියෙන හින්දා එතන කවුරු හරි කාන්තාවකට තියෙන කාමය අයින් කරගන්න ඕනේ කාන්තාවකගේ සෙම තියෙන හින්දා. හොටු තියෙන හින්දාද එහෙනම්? එතකොට දැන් මේ කසාද බැඳුව මහත්තුරු දැනන් හිටින්නේ නැද්ද කසාද බැඳපු එක්කෙනගේ නහයෙන් හොටු එනවා කියලා? වැරදි වෙන්නේ. අපි හරි දේ ඉගෙන ගමු. මං කියන්නේ ඒකයි. උදව් කරනවා, පිහිට වෙනවා. ඒකට තමයි අපි ඉන්නේ. හැබැයි දැඩි මත දරා ගන්න එපා. ඉගෙන ගන්න. මං හැමතිස්සෙම කියනවානේ මේ ලෝකේ ශිෂ්‍යයෝ විතරයි ඉහළ තැන්වලට යන්නේ. ගුරුවරු කවුරුත් ඉහළ තැන්වලට යන්නේ නැහැ. ඔබගේ මොන්ඩිසෝරි ටීචර්. තාම මොනවද උගන්වන්නේ? රයන්න තයන්න රට. ඔබත් ඒ අවුරුද්ද ඉගෙන ගත්තේ රයන ටයන් රට නේද? නමුත් ඒ අවුරුද්දේ එතුමිය ටීචර් ඔබ ශිෂ්‍යයා. ඒක නිසා අද ඔබ අග්‍රගන් ඉංජිනේරුවෙක්, ලෝයර් කෙනෙක්, ව්‍යාපාරිකයෙක් කවුරු හරි එහෙම වුණා. එතුමිය රයන ටයන් රට තාම. වැරද්දක් කියනව නෙමෙයි. O level sir. ඕලෙව ගණව ගන්නපු සර්. දැන් ඔබ PhD එකක් කරලා ඉවරයි. ගණිතයෙන්. ඕලෙව ගණව ගන්නපු සර් තාම මොනවද ඉගෙන ගන්න? උගන්නන්නේ. ඕලෙව ගණිතය. ඒලව ගණන දුන සමට හදා ගන්න බැරි වෙයි. ඇයි? එතුමා ගුරුවරයා. ඔබ හිටියේ ශිෂ්‍යයා විදිහට. ඔබ ශිෂ්‍යයෙක් වෙලා ඉන්න තාක්කල් ඔබ ඉගෙන ගත්ත හැක. මතක තියාගන්න. ශිෂ්‍යයා දවසක ගුරුවරයා වෙච්ච ගමන් අන්නේදාට ඔබගේ ගමන ඉවරයි. ගුරුවරු වෙන්න කැමති අත උසන්. කමන්නේ උසන්. ගුරුවරු වෙන්න කැමති අත උසන්. ගුරුවරු වෙන්න එපා. මංවත් අත උස්සනවද? ගුරුවරයා වෙන්න? මම ශිෂ්‍යෙක් නේ. මම ඔබට ගුරුහරුකම් දෙනවා තමයි. මම ඔබට කිව්වේ. පසංග පිහිටුවා වඳින්න මම ඉගෙන ගත්තේ ඔබගෙන්. එහෙනම් මම ඔබගේ ශිෂ්‍යෙක්. මේ පුංචි හාමුදුරුවන්ගෙන් කොච්චර දේවල් ඉගෙන ගන්නවද? ඉගෙන ගන්න එක නතර කළා නෑ. ඉගෙන ගන්නවා තාම. කවුරු හරි හොඳ ගුණයක් කාගේ හරි දැක්කනම් එහෙන මොකද කරන්නේ? ඒක ඒ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්නවා. ඒ ගිහි මහත්යගෙන් ඉගෙන ගන්නවා. බොහොම ස්තුතියි මහත්යෝ කියලා. වඳින්න විදිහක් නෑ. නැත්තම් වැඳලා හරි ඉගෙන ගන්නවා. මේ ලෝකේ ගුරුවරයා වෙන්න පුළුවන් එකම එකෙක් කෙනාටයි. කවුද ඒ? තථාගතයන් වහන්සේ. හොඳ උන්වහන්සේ විතරයි perfect. හොඳට මතක තියාගන්න. සර්ව සම්පූර්ණ එක උතුමයි මේ ලෝකෙට පහළ වෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ perfect කෙනෙක් නෙමෙයි. සාරිපුත්‍රයන් වහන්සේට ගුරුවරයා වෙන්න බෑ. සාරිපුත්‍රයන් වහන්සේ කවදාකවත් ගුරුවරයා වුණේ නෑ. සමහර දින තිබිලා තියෙනවා පින්වදිනේ. උන්වහන්සේ පින්දපාදේ වඩින්නේ. තථාගතයන් වහන්සේ අහනවා අද පින්දපාතේ වැඩියේ නැද්ද? නෑ ස්වාමීනි, මේ මිදුල අමෙදලා තිබුණේ නෑනේ පිරිස. අමතක වෙලා වෙන්නේ නැති. වැඩ දියෙන්නේ නැති මොනවාද? මෙහෙම තියෙන එක සුදුසු නෑනේ. ඒක නිසා මම මේ මිදුල අතුගා. ගුරුවරයෙක්ද? ශිෂ්‍යයෙක්ද? බුද්ධ ශාසනයේ දෙවෙනියා. බුද්ධ ශාසනය කියන්නේ අමාත්‍යංශ නෙමෙයි. බුද්ධ ශාසනයේ කීවෙනියද? දෙවෙනියා. මිදුල අතු ගන්නවා. අනික හාමුදුරුවෝ පින්ඩපාත කියලා. එදාට උන්වහන්සේ බඩහින්නේ. කවුරු හරි හාමුදුරුවෝ කෙනෙකුට පින්සිතක් පහළ වෙලා පින්ඩපාත ටිකක් ගෙනහලා පූජා කළොත් හැරෙන්න. එදාට උන්වහන්සේ බඩහින්නේ. නැත්නම් හරන උන්වහන්සේට කියන් දෙන්නේ මොකක්ද? යන්නේවත් ඔය පිටින් පාත. හෙට හරි අතු ගන්නෑ අතු ගාපන්. බඩගෙන ඉතින්. මන් නම් එහෙමයි. ඒකයි මං කියන්නේ මට උන්වහන්සේගේ තත්ත්වෙට එන්න තව ගොඩක් දුර යන්න තියෙනවා. මම කරන්නේ අනුකම්පාවට තරහට නෙමෙයි. මට හිතෙනවා අරිහත් උනත් මං එහෙම කරයි කියලා. තමංගෙන් වෙන්න වකීම සුදකමක් තියෙනවා නම් ඒක හරියට ඉෂ්ට කරන්න. මම ওই පොඩ්ඩක් ඉතින් අපි හරිස මහතුරුත් එක්ක පවා ටිකක් ඉතින් ඔවට කතා කරනවා. කවුරු හරි වැඩ කරන්න ආවම එයා සල්ලි වලට නම් ඒක කරන්නේ එයා හරියට කරන්න ඕනේ. එයා නොමිලේ කරනවා නම් ඌරු වලක් කරලා ගියා කමන්නේ. අනිච්ච නැහැ මට නම් ලෝකේ ඔක්කොම. එහෙම මෝඩකමට අනිච්ච අරගෙන නැහැ මම. ඔබ ගන්නවද එහෙම අනිච්ච? හ්ම්? අනිච්ච කියන එක තේරුම් ගත්තේ නැත්නම් එහෙම මෝඩකමට අනිච්ච ගන්න ඔක්කොම. අනිච්චයිනේ. මම කවුරු හරි එන ඇදිලා ඔය මොනවා ටිකක් ෆෑන් ටිකක් අල්ලලා යනවා ඔක්කොම උඩ අතර තියෙන්නේ. දැන් මේක බලන්න අනිත්‍යයිනේ. දැන් ඔක බුද්ධ ශාසනයේද? ඔය තථාගතයන් වහන්සේගේ දහමද? එහෙනම් අර විනය නීති පැනවීම මොකද තථාගතයන්? ඒකයි කියන්නේ. වැරදියට අල්ලගන්න එපා මේ එකක්වත්. හොඳ බුද්ධියෙන් බලන්න. ඔබට මොලයක් තියෙනවා තේමද? ඔබට හිතක් තියෙනවා. ඔන්න ඔය දෙක එකට කැටිකල් ඉවර වෙනවා. හොඳට හිතන්න පටන් ගන්න. හොඳට හිතන්න. හිතලා බලන්න තථාගතයන් වහන්සේ මාධ්‍යයක් දේශනා කරලා තියෙනවා. මේ මාධ්‍ය හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේ නිවන පූර්ණේ කළේ හෙවත් බුද්ධ රාජ්‍ය ලැබුවෙත් ඔය මාධ්‍යෙමයි. ඒකනේ උන්වහන්සේම දේශනා කරන්නේ මම මේ දෙක අතහැරලා දාලා මෙන්න මේ මාධ්‍යෙන් නිවන පූර්ණේ කළා. මොකද්ද මේ මාධ්‍ය කියලා? අන්න කිනා සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. දැන් මට කියන්න. සම්මාදිට්ඨියයි ඇඟයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? නෑ ඇඟනේ පින්වදනේ ඔය කයට දුක් දෙන එක සැප දෙන ඔක්කොම ඇඟ සම්බන්ධ වෙනවා නේද? මට කියන්න. සම්මාදිට්ඨියයි කයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? සම්මා කම්මන්තයයි කය අතර තියෙන සම්බන්ධය කියන්නේ බලන්න. ක්‍රියා ක්‍රියා සම්මා කම්මන්ත ක්‍රියා සම්මා කම්මන්තයයි ශරීරය අතර තියෙන සම්බන්ධය කියන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ පිංගලනේ සම්මා කම්මන්ත කියලා කියන්නේ කයෙන් කෙරෙන වැරදි නොකර ඉන්නවා කියන එක කියලා. එතකොට හිතා ගන්නවා ඒක කය සම්බන්ධව තියෙන එකක් කියලා. ඒක කය සම්බන්ධව නෙමෙයි කාය සංකාර සම්බන්ධව තියෙන්නේ. කාය සංකාර කියලා කියන්නේ කොහෙද? මොකේ ඇති වෙන එකද? හිතේ ඇති වෙන එක. කය සම්බන්ධව තියෙන එකක් නම් වෙනදනේ. අර දෙන්නෙක් ගහ ගන්නකොට කට්ටිය පැද්දට මැල්ලා අල්ලගන්නේ දෙන්න. අතරම මොකක්ද වෙලා හඩනවා කියලා ඉන්නේ. දත් මිටි කාගෙන ඇදගෙන ඉන්නේ. අන්න එහෙනම් සම්මා කම්මන්තේ. ඇයි? ගහන්නේ නේ. ගහන්න නැද්ද? ගහන්න බැරිද? අන්න එතනයි වෙනස තියෙන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න. මේක තනිකරම යන්නේ හිත ඇතුලේ. හිතේමයි ඔක්කොම තියෙන්නේ. හිත ඇතුලේ යන්නේ. දූෂණය වුණේ හිත. පිරිසුදු කරන්න ඕනේ හිත. එහෙනම් අනිත් ඔක්කොම අතහැරලා දාන්න. තමන්ව උලුප්පා ගැනීමට කියන කතාවලට අහුවෙන්න එපා. උදාහරණයක් විදිහට මම ඔබට කියන්නම්. ඔබ අහලා තියෙන විදිහට මල්වත්තේ මහානායක හාමුදුරන් වහන්සේ මොන වගේ කියද කියලා හිතෙන්නේ? ඔබ අහලා තියෙන විදිහට දැන් අපි දන්නවනේ. ඔබ අහලා තියෙන විදිහට අහන්නේ මොනවද? සාමාන්‍යයෙන් යන්නේ පත්තරේ, ටීවී කියන්නේ මොනවද? අනික මිනිස්සු කතාන්දර හදලා තියෙන්නේ කොහොමද? මෙයා රාජමාලිගාවල ඉන්න රත්තරම් පිඟානේ කන ඔන්න ඔහොම ඒවා තමයි හදලා තියෙන්නේ. පාත්‍ර තැටියේ උන්හන්සලා දන්වල දන්නේ අපි මේ ඇස් දෙකට දැක්කලා තියෙනවා. අපි මුණ ගැහෙන්න ගිය හැම අවස්ථාවකම අපිට භාවනාව ගැන උන්හන්සේ අහන්නේ. කොහොමද ඔබ හන්සලා? මේවට නම් අහුවෙන්න එපා. ඔබ හන්සලා ආපු වැඩේ කරගන්න කොහොම හරි. අපි මේ හිර වෙලා ඉන්නේ මේ වෙලේ. හේතුව පින්විතනේ ඒ උත්තරමිය ගැන දාලා තියෙන සමාජයේ දාලා තියෙන දේවල් ගොඩක් වෙනස්. හේතුව මොකද්ද? තමන්ව මුදුන්පත් කරගන්න ඕනේ පිරිස් හැමතිස්සෙම කරන්නේ පින්විතනේ අනිත් අයව පල්ලෙහා දානවා මොනවා හරි ක්‍රමයකට. මම ඔබට කියන්නේ ඔබට අහුවෙන්න එපා. ස්වාමීන් වහන්සේලාව ජජ් කරන්න එපා. ඒ අපරාධ ජීවිතේට කරගන්න එපා කියලා. ඔබට වඩා ඇතිපදන් අපි දකින්නවා පිණිස නොසුසු දේවල්. නමුත් ඒකෙන් අවඩක් වෙන්නේ අපිට. දැන් මිනිස්සු හාමුදුරු නමක් දැක්කහම නැගිටින්නේ නැති තරම්. දවසක අරිහතුන් වහන්සේව දැක්කත් නැගිටින්න පිනක් නැති වෙනව නේද එතක? කොහොමද අරිහතුන් වහන්සේව දැනගන්නේ? මෙහෙම මෙහෙම යනවා අරිහතුන් වහන්සේ. සුවපත්ය 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 වගේ කියනවා. ඒ වින්දනේ අර තමන් අරිහත් ඵලයක් හදාගෙන එතනටපත් වෙච්ච අය. අරිහතුන් වහන්සේ හොයන්න බෑ පිමිත. අරිහතුන් වහන්සේ ගති බැවුදුන් වලින්වත් එහෙම හොයන්න බෑ පිමිත. සියලු අරිහතුන් වහන්සේලා බිම් බලාගෙන ඉන්නවා කියලා එකක් නෑ. කේලං කිය කිය ගිය. ඒවා කේලං නෙමෙයි. නමුත් පුරුද්දට කේලං කිය කිය ගිය මෙහෙණින් වහන්සේ නමක් හිත දින අරිහත් වෙයි. කේලං නෙමෙයි. කේලමක් වෙන්නේ මෙතනින් අහගත්ත එක එතනට කිව්වට නෙමෙයි. චේතනාව මුල් වෙන්න ඕනේ මුන් දෙගොල්ල මම බිඳවන්න ඕනේ කියලා. අරිහතුන් වහන්සේ නමකට එහෙම චේතන නැගෙන්නේ නැහැ. කර්ම කිරීම උදෙසා කිසි දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මෙතනින් අහගත් එක යන ගම අතනට ගියාගෙන යනවා. වාසනා ක්ලේශ. ඒකයි ඔබට කියන්නේ වින්දනේ. ජජ් කරන්න එපා. ගොඩාක්ම හීනමාන මානසිකත්වය තියෙන පිරිස් වින්දනේ. තමන් සිල්වත් තේ අනිත් අය සිල්වත් නැතේ කියලා සමාජයට එක එක ප්‍රචාර අරිනවා. මම මේ වෙන් කියන්නේ ඒගොල්ලෝ හොඳයිවත් මේගොල්ලෝ නරකයිවත් ඔය එකක්වත් නෙමෙයි. ඔබට බේරිලා ඉන්න. කිසිම ස්වාමින් වහන්සේ නමක් ගැන අගුණයක් හිතා ගන්න එපා. දැන් අපි මේ සිවුරු දරන්නේ මේ ධාතියේ සිවුරු දරන්නේ අපි කැලේ ඉන්නේ ඉඳ තින්නද නෝද? කහපාට සිවුරු ලුමිනස් වැඩි. ඒක ඇහැට හරි අමාරුයි. නමුත් අපි එළියට වඩින්නේ කොහොමද? ඒ සිවුරු ඇඳගෙන. එහෙනම් සිවුරෙන් පුළුවන් ද මයින්න පින්වතුනි? ඉතින් මොන පාටද සිවුර කියන එකෙන් මයින්න පුළුවන්? නමුත් අද සමාජයේ ඒ තත්ත්වයට වැහෙලා නැද්ද? ඒකෙන් අවැඩ වෙන්නේ කාටද? තමන්ට. අවංකවම කියන්න ඔබ සාමාන්‍යයෙන් අරිහතුන් වහන්සේ නමක් දකින්න දකී කියලා හිතන්නේ මේ සිවුරෙන්ද කහපාට එකෙන්ද? ඒ දාලා තියෙන දෘෂ්ටි වැරදි. සිවුරෙන් කොහොමද පින්වදිනේ ප්‍රඥාව තීරණය කරන්නේ? දෙවුර පොරවල ඉන්නකොටද ඒකාංශ කරලා ඉන්නකොටද අරිහතුන් වහන්සේ කොහොමද? දෘෂ්ටි නිවන නෙමෙයි දෘෂ්ටි. අහුවෙන්න එපා ඒවට. එක වේලක් වැළඳුවොත්ද දෙවේලක් වැළඳුවොත්ද අසනීප නිසා තුන් වේලක් වැළඳුවොත් අරිහතුන් වහන්සේ කවුද? අරිහතුන් වහන්සේ බැලු බැලමට නම් බැලු බැලමට නම් එක වේලනේ. ඈ ඈ ඒ ලේසියෙන් කරන්න බෑනේ. එහෙනම් එක වේලක් වැළඳුවාම අරිහතුන් වහන්සේ වෙනවනම් දවසට එක වේලක්වත් වළඳන්නේ නැතුව හිටියොත් බුදු වෙන්න පුළුවන්. ඒකයි වින්දනේ. අරහේ උගන්ඩාවේ බුදුවරු කොච්චර ඉන්නවද? සතියකින් කාල නැතුව ඇති. මොකක් කියලාද? අපහස කරනවා නෙමෙයි කාටවත්. මම ඔබට කියන්නේ වින්දනේ ප්‍රඥාවෙන් ගන්න ඕන තීරණ මන්ද මානසිකව ගන්න එපා. තර්කයට ගැළපෙනවා කියලා ගන්න එපා වින්දනේ. පොඩ්ඩක් ජීවිතේට දාලා බලන්න. අපිට වැරදුනේ මොතන? එන රැල්ලට අපි අහු වුණා. නැත්නම් මමත් පුංචි කාලේ මේක අල්ල ගන්නවනේ. එන රැල්ලට අහු වුණා. ඒ රැල්ලේ පාවෙලා ගියා. හිතන්න පටන් ගත්තේ නැහැ. දවසක් හිතන්න පටන් ගත්තා. එදා ඉඳලා හිතනවා. දැන් නම් බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වා. මස්කල්ලද ගන්න? හිතලා ගන්න. හිතලා මොකද? මාරය එන්න පුළුවන් බුද්ධ වෙස්යෙන්. ඒක තථාගතයන් වහන්සේම දේශනා කළ තියෙන එකක්. එන මම මේ ඔබට ශක්තිය දෙන්න හින්දෙන හිතන්න. ඔබ බය නැතුව හිතන්න. සමහරු කියන්න පුළුවන්. ආහා. දහම ගැන එහෙම හිතන්න එපා. ආර්ය උපවාද. එහෙම හිතන්න එපා වෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන්නේ තමන්ගේ අවබෝධය පිණිස දහම තර්ක කරලා ගන්න. තමන්ගේ අවබෝධය පිණිස. දහම අතක් ආවචරයි. තර්ක කළා වෙනස් කරන්න බෑ. ඔබට හරි දහම නම් අහුවෙලා තියෙන තර්ක කළා වෙනස් කරන්න බෑ. තර්ක කළා වෙනස් කරන්න බැරි දහමක් කියලා කියන්නේ තමන්ගේ ජීවිත අත්දැකීමට ගැළපෙන දහමක්. මතකයි නවී කතා කළේ අනිච්ච ගැන. ජීවිත අත්දැකීමට ගැළපෙනවා. තුන් පත්‍රයන්ට අලි කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනෙක්. ආයි ඔක වෙනස් කරන්න බුණොත් කාටවත්. තුන් පත්‍රයන්ට අලි දෙන්නයි කියන්න පුළුවන්. බෑ. ඇයි ඒ ප්‍රශ්නේ ඇතුලේ? උත්තරේ තියෙනවා. හොඳට තේරුම් ගන්න. එතකොට ආයෙ ඔය තර්ක කළ වෙනස් කරන්න බෑ. ඒකයි තථාගතයන් වහන්සේගේ ධම අතක් ආවචර. බය නැතුව ඔබ තර්ක කරන්න. තව කෙනෙක් එක්ක නෙමෙයි. මේක හරි මේක වැරදි නෙමෙයි. තමන්ගේ ජීවිත අත්දැකීමත් එක්ක හොඳට තර්ක කරලා බලන්න. දැන් මම මේක ලියලා ඔබට පෙන්වන ටික ඔබ ජීවිත අත්දැකීමත් එක්ක තර්ක කරලා බලන්න. එතකොටයි තේරුම් මේක තේරෙන්නේ. මේක තේරුණාට පස්සේ ඔබට තේරෙයි. මේ මොන නිදහසක්ද මේ? පින්වතුනි ඔය අසුබ එහෙම වැරදියට අල්ලගත්තොත් කවුරු හරි සියදි විනාසා ගන්නවා. දේසි වැඩ නෙමෙයි. මේ කාලේ නෙමෙයි තථාගතයන් වහන්සේගේ කාලේ සියදි විනාසා ගත්තේ. උන්වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ අසුබේ වැරදියට වඩලා ඉවරලාම කරාද? සියදි විනාසා ගත්තා. මේ ධර්මයේ කුණු දහජරාවේ කොහොමද ඉන්නේ? ඊය කක්කා පැන්නා. නැත්නම් ඒක හාඳුනෙන්නේ නිකු අපි මරලා දාන්නේ කියලා. වැරදියට ගන්න එපා කිසි දෙයක්. හරියට අල්ලන්න. මේක තනි කරම මනෝමූලිකයි. කිලිටි වෙලා තියෙන්නේ මන. සසරේ සැරිසරන්නේ ඇඟ කිලිටි වුණාම නම්. බ්ලීච් ටිකක් දැම්මම හරිනේ. සසරේ සැරිසරන්නේ ඇඟ කිලිටි වෙච්ච හින්දා නෙමෙයි. සසරේ සැරිසරන්නේ මන හිලිටි වෙච්ච නිසා, අවිද්‍යාව නිසා, මෝඩකමක් හිතන් ඉන්න නිසා, පොඩි දෙයකින් පින්වදින මේක පටන් ගත්ත චුට්ටි දෙයකින්. ඔන්න චුට්ටි දෙය තමයි වෙනස් කරගන්න ඕනේ. අපි ඒකට අවශ්‍ය කතා කරගමු. අර කිසි දෙයකට අහු වෙන්න එපා. මොකද ඒකකට හරි අහු වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? ආයි මේක අහන්න හිතෙන්නේ. ඔබ එහෙම ඔය සමාජය යන රාමු රැල්ලට අහු වෙන්න එපා බෙන්ද. අවෙලා නිවන නැති කරගත්තා කියලා මට කියන්න එපා. විවිධ මත පතුරවයි. අපි තමයි සිල්වත් අනිත් අය සිල්වත් නැහැ. අපිට දැහැන් තියෙන අනිත් අයට දැහැන් නැහැ. අපිට උඩින් යන්න පුළුවන් අනිත් අයට උඩින් යන්න බෑ. ඔය ඔක්කොම බුදුදහම නෙමෙයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනම ආකාරයකින් හරි අනිත් අයව පල්ලෙහා දැමීමේ අදහසකින් යමක් ප්‍රකාශ කළා නම් ඒ බුදුදහම අනුගමනය කරන කෙනෙක් නෙමෙයි. ඔන්න ඔබ හොඳට ඔලුවේ තියාගෙන කටයුතු කරන්න. ඔබ සීල දෙනවා. ඔබ සීල දෙනා අතින් කොයි හරි මොහොතක ඔබ වචනයක් කියනවා. ඒකෙන් අනිත් එකෙනා පල්ලෙහා දාන්න හිතාගෙනයි ඒක කියන්නේ. තමන්ව මුදුන්පත් කරගන්නයි ඒක කියන්නේ. සෝතාපන්නයි කියලා හිතාගන්නන් එපා. අර වැද්දාට කියප එක තමයි කියන්නේ. සත්තු මරණ, සත්තු යන්න හිඟි හිංසා කරන උඹල වගේ උ ආර්ය වෙන්නේ කොහොමද බල? සත්යන්ට හිඟි හිංසා කරන විදි දෙකක් තියෙනවා. එකක් කායිකව. අනිත් එක මානසිකව. තමන් විහෙල දා ගන්න අනිත් අයට මොනවාරි වචනයක් කියනවා. දැන් ගෙදර ඉන්නවා කවුරු හරි. මල්ලි, මල්ලිගේ නෝනා. කසාද බැඳලා දැන් අවුරුදු දෙක තුනක් වෙන ළමයි නෑ. අයියාගෙන ඕන එනවා. එළ තාත්තා ඉස්සරහට එල්ල කියනවා. තාත්තේ ඔබ ආරංචියක් තියෙනවා කියන්නේ. අපිට තව ළමයෙක් හම්බෙන්න ඉන්නවා. අනිත් අය බඳු වුණාට ඉතින් අපි එහෙම නැහැනේ තාත්තේ. හොඳ වෙලාවට ඝන කයක් තියෙන. නැත්තම් ඒ තප්පරේට බැල්ලියෙක් වෙනවා. ඒ තරම් බලු කතාවක් කියන්නේ. ඝන කයක් තියෙන නිසා පිංගුදේ පරිවර්තනය වෙන්න බෑනේ. නැත්නම් ඒ වෙලාවේ තනි කරම තියෙන බලු ගතිය. අනිවාර්යෙන් බැල්ලියක් වෙලා උපදිනවා. පරිවර්තනය වෙනවා. සියුම් කයක් එහෙම දිනවනවා නම් ඒ තරම් දුෂ්ට අදහසක් දුෂ්ට චේතනාවක් තියෙන. ආර්යෝද යාළුවෙක් ඉන්නවා. ඒගොල්ලන් මන්ද බුද්ධික ළමයෙක් ඉතින් හම්බුණා. තමගේ පුතාලා ඉතින් ඒ අරගෙන ඔක්කොට. ඉතින් කියනවා. පේනවනේ ඉතින් අපේ දරුවෝ ඒ ගන්නවා ඉතින්. මොනව කරන්නේ ඉතින් පව්කාරකම දෙන්නේ වෙන කරන් දෙයක් තියෙන. ආර්යෝද? නොදකින්ද නොදොමකින්ද තු නොදකින්. කෙලින්ම තු නොද. ඒකයි කියන්නේ වෙනදනි. මාත්‍රක හිංගි හිංසාවක් වෙන්න දෙන්න එපා. ලෝක සත්‍යයන්ට. ආර්ය කියලා ඉන්න. ඔන්න ඕක තමයි තියෙන්නේ මම ඔබගේ මුලින්ම බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඕක ඇතුළේ ඉඳගෙන මග වඩන්න ඔබට නිවන පූර්ණ වෙයි. කිසිවෙකුට හිඟි හිංසා කරන්න එපා. කායිකවත් මානසිකවත්. වචන පාවිච්චි කරන්න එපා තව කෙනෙක්ව පල්ලෙහාට වැටෙන්න. හැමෝගෙම හොඳ කතා කරන්න කියලා කිව්වේ ඒක නිසා. හොඳ කතා කරා. හොඳ මතුරන්. ගුණ දකින්න හැමෝගෙම. අන්න එතන ඉඳගෙන තියෙන්නේ මේ දහම අවබෝධ කරගන්න. එතකොට ඔබට ඕක හොඳට තේරෙයි. තව කෙනෙක්ගේ පල්ලෙහාට දාන හැංගීමක් ආපු ගම ඔබ ඉවරයි. හොඳද? දහම පිළිထන්නේ නැහැ එතනින් එහාට. මොකද මේ දහම ශාක්‍ය වංශිකයන්ට අයිති. පරමාර්ථ වශයෙන් ශාක්‍ය වංශිකයන්ට අයිති එකක්. මහේ ශාක්‍ය කුලක ඉන්න අයට අයිති එකක් මේ දහම. පරමාර්ථ වශයෙන් ලෞකික වශයෙන් එහෙම නෙමෙයි. ආර්ය වෙන්න, ආර්යවන් වෙන්න. අද ආර්යව කියලා කියන්නේ තව පිරිසකට. ඒගොල්ලෝ කියන්නේ එහෙම නෙමෙයි මේ කියන්නේ. දැන් මම අද ඉඳලා ආර්යව වෙනවා කියලා ජනාධිපතිතුමා ලියුම් ලියන්න යන්න එපා. ඒ ලෞකිකව හදාගත් ආර්යකම. ලෝකෝත්තර වශයෙන් ආර්යව වෙන්න උත්සාහ කරන හැම කෙනාම. ඔබට පුළුවන්. ඔබ ශ්‍රේෂ්ඨ මිනිස්සු වෙන්නදනි. මනුසත්ත්වය නැති කරගන්න එපා. මම හැමදාම මේක ඔබට මතක් කරන්නේ ඒකයි. මොකද මේක තමයි ෆවුන්ඩේෂන් එක වෙන්නේ. මේ ෆවුන්ඩේෂන් එක නැති වෙච්ච දාට ඔබ මනුස්සයෙක්වත් නෙමෙයි අඳුම තරම. මනුස්ස කයක් ඇතුළේ ඉන්න තිරසනේ. මනුස්ස කයක් ඇතුළේ ඉන්න තිරසනා කොහෙද නිවන් දැකේ? මනුස්ස කයක් ඇතුළේ මනුස්සයෙක් හිටපු දාට තමයි වෙන්නේ. නිවන පූර්ණේ කරගන්න. ෆවුන්ඩේෂන් එක වැටේ. දැන් මෙතන ඉන්න හැමෝම දන්න කාරණාවක් තියෙනවා. සෙක්ෂන් දෙකක් තියෙනවා. මොනවා සෙක්ෂන් දෙක? සෙක්ෂන් A, සෙක්ෂන් B. දැන් මොන අපි දැන් අපි සෙනසුරාද යම් කාරණා ටික කතා කළා. ඔබට නිකන් හීනෙන් වගේ මතක ඇති. මතකද? සෙනසුරාද දවසක් තිබ්බ මතකද? හීනෙන් වගේ මතක ඇති. නිදි මරලා ඔන්න වෙනදනේ මේ ස්ටේජ් එකයි මේසෙයි නිසා පවතින මේ මයික් එක උඩ පවතින මේ මයික් එක බිමට වැටෙන්න කපන්න ඕනේ ගහ මොකද්ද? අර වැද්දෙන් රබර් ගහද? මේ වැද්දෙන් දෙල් ගහද? කියන්නේ ස්ටේජ් එකයි මේසෙයි නිසා තියෙන මයික් එක බිමට වැටෙන්න අත අරන් විසි කරන්නේ නැත්නම් බිමට වැටෙන්න ස්වභාවිකව කවන්න ඕනේ කොස් ගහද දෙල් ගහද? නැන් ඔබ පින්වදෙනි ප්‍රශ්න විසඳන්න ඔබ තරම් දක්ෂය කොහෙද හිටියේ මේ සසරේ? ඔබ අපි සියලු දෙනා අපි හරි නේද ප්‍රශ්න විසඳන්න අපි තරම් දන්නේ නැහැ හිටියද කොහෙවත්? මේ මහ දැන මුත්තේ කතාව ඕකේ ආර්ය අරත අපි ඉස්සරහට මතු කරමු. දැන් මතු කරන්න ගියොත් එහෙම ප්‍රශ්නෙත් එනවා. මම මේ කියන එකත් එක්ක ඔබ නිකන් ගලපල බලන්න එතකොට ඔබට තේරෙයි. ඔබ ගලපුවට ප්‍රශ්නයක් නැහැ. මං ගලපන්නේ කිව්වොත් බැනුම් අහන්න එනවා. මහදැන මුත්ත තමයි මේ ලෝකේ ඉන්නේ. ඒකේ ගොන්තඩි. හරි හරියක් ඉන්නේ. එළුවා කලේ ඇතුළට නැත්නම් මුට්ටිය ඇතුළට දාගත්ත ඔළුව. දැන් ගන්න විදිය කියන්න. මොකද කලේ? කැපුවා බෙල්ල. බෙල්ල කැපුවාම දැන් අහනවා මහදැන මුත්තු. දැන් මේ ඔළුව ගන්නෙ කොහොමද? මුට්ටිය දිනා. මෙන්න. අර මිනිහට එළුවත් නැහැ. මුට්ටිය. ඕන් වේ මහදැන මුත්තට එහා ගිය මහදැන මුත්තු ටිකක් මම පෙන්වන්නද? අර කන්නාඩියේ ඔක්කොගේ මතට දෙන්න. ඊට වඩා මම එහා ගිය මහදැන මුතු වැඩ කළේ. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත් ඕනෙකම් නැති කරන්න මොකද්ද කළේ? බල්ලෙක් ගෙනාව. ඊදට බල්ලු ගෙනාවා. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත් ඕනෙකම නැති කරන්න නෝන කෙනෙක් ගෙනාව. නෝන කෙනෙක් ගෙනාවේ ඕනෙකම හටගෙනද නැද්ද? ඕනෙකම නිසානේ නෝනෙක් ගෙනාවේ, මහත්ෙක් ගෙනාවේ, ළමෙක් ගෙනාවේ, බල්ලෙක් ගෙනාවේ, ගෙයක් හැදුවේ, රෝස මඳුරක් ගෙනාවේ, මල් පෝච්චියක් ගෙනාවේ, කාර් එකක් ගෙනාවේ, බයිසිකලයක් ගෙනාවේ, ඔය ඒක මොනවා මොනවා හරි මේ ලෝකේ තියෙන දේවල් ඔබගේ ජීවිතයට ආවේ, පොතක් පැන්සලක් ගෙනාවේ, ඉස්කෝලේ ගිය ඕන එක මොකක් නිසාද? ඕනේ වෙච්ච නිසා. ඒක හැමෝම දන්නවනේ. ඕනේ වෙච්ච නිසානේ කලේ. හරි. ඕනේ වුණහම පින්වතුනි ඒ ඕනේකම නිසානේ කලේ ඔය හැම එකම. දැන් ඕනේකම හටගත්තේ මොකක් හින්දාද? අවිද්‍යා තෘෂ්ණා නිසා. ඒ කිව්වේ ඕනේකම කියන එක හටගන්නේ කැමැති හින්දා. ඒක හැමෝම දන්නවා. ඒකට කැමැති නිසා මට ඒක ඕනේ. අකමැති එකක් ඕනේ වෙන්නේ නැහැ කාටවත්. ඕනේ උනේ කැමැති නිසා, කැමැති උනේ ඒක ආස්වාදයි කියලා හිතාගත්ත හින්දා. ආස්වාද වස්තු මේ ලෝකේ නැහැ. ඔබට කැමැති එකක් ආස්වාදයි කියලා හිතාගන්න පුළුවන්. මනුස්සයෙක් ඕනේ මනුස්සයෙකුට ඕනෙම දෙයක් ආස්වාදයි කියලා හිතාගන්න පුළුවන් ලක්ෂණයක් ඒවැය තියෙනවා. ඒක ඉතින් ලක්ෂණයක් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක තියෙනවා. දැන් මේ ඕන එකක් ආස්වාදයි කියලා හිතාගන්න පුළුවන්. ආස්වාදයි කියලා හිතාගත්ත ආස්වාද නැති එකක්. අපි ඒ ගැන පස්සේ කතා කරමු. එහෙමනම් ඔන්න ඔය කියන අවිද්‍යාව. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැතිකම. ඔන්න ඔය අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා හටගත්ත ඕනෙකම. නසන්න මොකද කළේ? ගේ ඉස්සරහා හිටෙව ලස්සන රෝස පඳුරක්. දැන් මහදැන මුත්තට එහා ගිය මුත්තෙන් නෙමෙයිද මේ? ඒකයි මම ඔබට කිව්වේ ස්ටේජ් එකයි මේසේ නිසා තියෙන මයික් එක. නැති කරන්න මොකද කළේ? බිම් වට්ටන්න. කැපුවා එහා පැත්තේ තියෙන ගහ. ගැළපෙනවද? ප්‍රශ්න විසඳන්න දන්නේ නැහැ මාත්‍රයක්වත් පින්වතුනි. ඒකයි ඔය තියෙන ප්‍රශ්නේ. ඔබ ගෙදරට බල්ලෙක් ගෙනාවේ කියලා හිතට බලන්න. ඔබ ගෙදරට පූසෙක් ගෙනාවේ කියලා හිතට බලන්න. මී වලන එක ඒක වැතකින් දින පොඩ්ඩක්. ඕනේ නිසා ඕනේ කමට කරන ප්‍රතිකර්මයක් විදිහට තමයි පින්වතුනි ඔය බල්ලෙක් ගෙනාවේ. ඔබ රැට හොත්තුකම කියලා තියන්නේ කියලා එයි. ආධාරයක් කරන්නද අර හන්දියේ හොටෙල් ඩී මොකක් හරි එකට? ආධාරයක් කරන්නද? නෑ, ඕනේ නිසා. කොත්තු කන්න ඕනේ උනේ ඇයි? අවිද්‍යා තෘෂ්ණා නිසා. ඒ කියන්නේ කැමැත්ත නිසා සහ අවිද්‍යා ස්වභාවය නිසා. අවිද්‍යා තෘෂ්ණා නිසා කොත්තු කන්න ඕනේ වෙච්ච එක. ඒ ඕනේකම නැති කරගන්න මොකද්ද කළේ? කොත්තු කෑවා. දැන් කොත්තු ගන්න ඕනේ උනේ ඇයි කියන එක ඒක ඒ ප්‍රශ්නේ ඇතුලේ තියෙනව නේද? අවිද්‍යා තෘෂ්ණා නිසා කොත්තු ගන්න ඕනේ වෙච්ච එකනට. ඕනේකම නැති කරගන්න කොත්තු ගන්නද ඕනේ අවිද්‍යා තෘෂ්ණා නැති කරගන්නද ඕනේ? අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා හටගත්ත ඕනේකම නැති කරන්න කොත්තු කහලා හරියනවද? දැන් මම මේ කියන ප්‍රශ්නේ ඇතුළෙම පින්වෙදිනේ මේකට උත්තරේ තියෙනවා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා හටගත්ත ඕනෙකම් නැති කරගන්න මොකද්ද කරන්න ඕන? දැන් නිසා කියන කෑල්ල දාන්නේ. නිසා කියන කෑල්ල දාන්නේ පින්වෙදිනේ යමක් පවතින්නේ මෙන්න මේක තරණ කොටගෙන. ඒකනේ නිසා කියන්නේ. ඔබ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඔය මිනිස්සු කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ අයින් වෙච්ච ගම මම බිම. නේද? දැන් ඉනිමඟක නැගලා ඉන්න මිනිස්සයා කියන මොකක්ද? ඉනිමඟ නිසා තමයි මම මේ උඩේ ඉන්නේ. ඔබට බලන්න පුළුවන් මම මේ කියන එක තේරෙන්නේ නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණයක් කරන්න. ඔබ ඉනිමඟක උඩ නැගලා පුතාට කියන්නේ ඉනිමඟ අයින් කරන්න කියලා. එතකොට ඔබට තේරෙයි පින්වතුනි ඉනිමඟක් නිසා ඉන්න ඔබ බිමට වැටෙන්න ක්‍රම තියෙන්නේ එකයි. මොකද්ද? ඉනිමඟ අයින් වුණා නම් ඔබ බිම. එන යමක් නිසා යමක් හැදිලා තියෙනවා නම් ඒ පළවෙනි යම හෙවත් ඒ හේතුව අයින් වෙච්ච දාද්ද ඵලයට පවතින්න බෑ. එහෙනම් යමක් ඕනේ වුණා නම් ඔබට ඒ ඕනේකම නම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඕනේකම හටගත්තේ කොහොමද කියලා නිමේද හොයන්න ඕනේ. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත ඕනේකම නැසන්න කම කීයක් තියෙනවා? කීයක් තියෙනවා? එකයි. මොකද්ද? පොස් ගහ කපනවා. හ්ම්? පර්මිට් දාලා ඔව්. හ්ම්? මේ ඔබට තේරෙන්නේ නැද අnder දෙමළ කියලා? මොනවද කියවන්නේ මේ මිනිස්සු කියලා? අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත ඕනකම නැසන්න. රත් වෙච්ච ගල් තරාවක්මද බුදියකම? මේ අපේ බෝධිසත්වයන් වහන්සේ කරපු අපෙන් එදෙනි මන්නේ උන්වහන්සේ කොහොම පළවෙනි ධර්මදේශනාව කරන වෙලාවේ උන්වහන්සේ මොන තරම් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද කියලා. දැන් ඔබගේ ජීවිතේ ඔබ කරපු මොනව හරි තියෙන ඉතින් එදෙනි වැරදි වැඩ ඒවා අවබෝධ වෙලා ඒවා දැන් කරන්න නැති මට්ටමට ආවට පස්සේ ඔබට ඒව හැම හිතුනොත් එහෙම ඔබට හිතනවානේ අයියෝ මේ වගේ දහදොර වැඩත් මං කළානේ, මේ වගේ මහ දහජරා වැඩ කළානේ ආදි වශයෙන් හිතනවානේ ඔබට. දැන් මේ අපි කතා කරන එක වගේ ප්‍රකොටි ගුණයක් තථාගතයන් වහන්සේට මේක තේරුණානේ බුද්ධ රාජ්‍ය ලැබුවාම. එහෙනම් හිතලා බලන්න අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත ඕනෙකම නසන්න ගල් තලාවක් මත බුදිය ගන්නවා රත් වෙච්ච එක. දියම දිය යට ගිලිලා ඉන්නවා හුස්ම හිර වෙනකම්. හිර වෙලා මැරෙන්න ඔන්න මෙන්න වෙනකොට උඩ එනවා. සත්තුන්ගේ අසූචි කනවා. නොකා නොබී ඉන්නවා. අන්තිමට ගහෙන් වැටෙන ඇටයක් විතරයි කන්නේ. මොකටද? අවිද්‍යා දුස්නා නිසා හටගත්ත ඕනකම නසන්න. මොකද කරන්නේ? ගහෙන් වැටෙන ඇටයක් විතරයි කන්නේ. අවිද්‍යා දුස්නා නිසා හටගත්ත ඕනකම නසන්න. මම මේ ඉන්න තැන ඉඳලා දකුණු පැත්තට විතරයි පිණ්ඩපාත යන්නේ. මේ සිංහසිනේ ඒ කාලේ තිබිච්ච සිල් වෘත. තල් ඇටයක් අරගෙන සිංහසිනේ කෙස් ගහින් ගහ ගහින් ගහ ගලවනවා. මොකටද? මොකටද? අවිද්‍යා තෘෂ්ණා නසන්න. ඈ වෙනවද ඒවා? එහෙනම් අවිද්‍යා තෘෂ්ණා නසන්න ඕනේ කියලා දැනන් ඉඳලා නැහනේ. එහෙනම් මේ ඕනෙකම හටගත්තේ අවිද්‍යා තෘෂ්ණා නිසා කියලා දන්නේ නැහනේ. දන්නව නම් සිංහද මේ තල් ඇටයක් අරගෙන ඕක් ගලව ගලව ඉඳීද? එතන තට්ටේ දින මිනිස්සු මොකද කරන්නේ? දැන් එකනේ කේස් ගිහිල්ලා සම්පූර්ණේ. දැන් ඉතින් නිවන් දැකලා ඉවරයි උගයි. එන් ගලවන්න කේස් නැහනේ. එහෙනම් දැන් පිටරට ගිහිල්ලා කේස් හිටවගෙන ඉන්න වෙනවා මොකටද? තල් ඇටෙන් ගැලුවම නම් නිවන් දැකේ. හොඳට තේරුම් ගන්න. තව එකක් බලමු. දැන් ඔය අත්ති කියලා මතානි වගේ නේ ගත්තා. මම මේ ඔබට මේ පෙන්වන්නේ නේ ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේ නසේවිතබ්බා. මහණනි මෙන්න මේ දෙකක් තියෙනවා මේවා නම් කරන්න එපා බලලා. මෙවම හීන ග්‍රාම්‍ය සෝදුජනික අනාර්ය අනස්ත සංගීත වැඩ. මේවා නම් කරන්න එපා. අනිත් දෙක මහා දුක්ඛ ප්‍රතිපදාව. මේ අනාරයයි. ආර්ය කන්නේ මෙහෙම නෙමෙයි. අනත් සංගීතයි. අනර්ථය පිණිස හේතු වෙන නිසා යහපතක් වෙන්නේ නැහැ. දැන් ගමුකෝ කාමසු කල්ලිකන් යෝගේ. ඔන්න. ඔන්න කියනවා. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත ඕනෙකම නැති කරන්න. ෆ්‍රයිඩ් රයිස් කනවා. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත ඕනකම නසන්න. බිරිඳක් ගේනවා. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත ඕනකම නසන්න. පර්ෆියුම් එකක් ගන්නවා. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත ඕනකම නසන්න. චිත්‍රපටියක් බලනවා. ඔය කීප එකක් ගැලපෙනවද? ප්‍රශ්න විසඳන විදිය වැරදි. මේදෙන හොඳට මතක තියාගන්න. ඔය විසඳන්නේ ඒ ප්‍රශ්නේ නෙමෙයි. නමුත් ඕකම නේද ලෝක සත්‍යය කරන්නේ? රෝස පැලයක් තිබුණා නම් චෝක්. ඔන්න ආවා. ඒ කියන්නේ රෝස පැලේ ඕනේ. ඇයි? ඒකට කැමති නේ මං. ඇයි කැමති? ඒක චෝක් නේ. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත ඕනෙකම දැන් තියෙනවා. මිනිස්සුන්ට හිතෙන්නේ පිංගුතුනි අන්නේ ඕනෙකමට ප්‍රතිකර්මයක් කරනවා කියලා. නමුත් ඔය කරන්නේ ඕනෙකමට ප්‍රතිකර්මය නෙමෙයි නෑනෙකමට ප්‍රතිකර්මය. ඕනෙකම එකක්, නෑනෙකම තව එකක්. කියන්නේ නෑ කියලා ඕනෙ කියලා කියනකොට හර්ට් වෙන්නේ නෑ. මානසික හෝ කායික හෝ පිංගතනි පීඩාවටපත් වෙන්නේ නැහැ. නමුත් නැන්නේ කියන එකනේ මොකක් වෙනවද? අන්න පීඩාවටපත් වෙනවා. අන්නේ පීඩාවට කරන ප්‍රතිකර්මය තමයි ඔය කරන්නේ රෝස ගහගෙන අල්ලගෙන ඒ ඉස්සරහට වගන්නේ. ඒ දෙක අතර තියෙන වෙනසනේ බොහොම සියුම් වෙනස. ඔන්නතනින් තමයි ආර්ය සහ අනාර්ය තිරස වෙන් වෙන්නේ. ආර්යෝ ඕනෙකමට ප්‍රතිකර්ම කරනවා. ඒකට කියනවා කුසල සංකාර කියලා. අනාර්යෝ නෑනෙකමට ප්‍රතිකර්ම කරනවා. ඒකට කියනවා අභිසංකාර. නැත්තම් ඔබට මේ හිතෙන්න ඕනේ සිංහදෙනි මේ කිසිම ගැළපෙල්ලක් නැති වැඩක් නෙමේ කරන්නේ කියලා. මොදව හොඳට ඔබට පිංගුදනි එකපහට දැනුන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතේ දිහා එකපහට දැනුනේ නැහැ නෑනේ කියලා. මේ ඕන එක තමයි දැනුනේ. ඊට පස්සේ හිතුනේ මේ ඕන එකට ප්‍රතිකර්ම කරනවා කියලා. හැබැයි පීඩාකාරී ස්වභාවයක් ආවා. ඕනේ කියලා හිතනකොට පීඩාකාරී ස්වභාවයක් ආවා. හැබැයි ඔබට හිතුන්නේ නැහැ ඒක මේ නෑනේ කියන එකට ඉඳන් මේ පීඩා උනේ කියලා. නෑනේ කියන එකේ නම් පීඩාව තියෙන කියලා හිතාගත්තා නම් පින්වතුනි ඔබ නෑනේ නැති කරන්න යන්නේ. ඕනේ කියන එකේ පීඩාව තිබුණා නම් මොකද නැති කරන්න යන්නේ? ඕනේ කියන එක. නමුත් ඔබට ප්‍රශ්නේ උනේ මොකද්ද? ඕනේ කියලා එක දැනෙනකොට පීඩාවක් එන්න පටන් ගත්තා. ඒ පීඩාවෙන් නිදහස් වෙන්න මොකද කළේ? රෝස පැලයක් ගෙනල්ලා ඉඳෙව්වා. එතකොටම පීඩාවෙන් මක් වුණාද? අයින් වුණා. අයින් වෙච්ච ගමන් දැනගත්තා මේක තමයි විසඳුම. දැන් ඉතින් ඔබ අවවාද කරන්න නැද්ද අනිත් අයට? ඊට පස්සේ මිනිසුන්ට අවවාද කළා. මිනිස්සු දෙක කතා කළා. මිනිස්සු කියනකොට මට හරි මට රෝස පැලයක් ඕනේ යන්නේ. ඉතින් රෝස පැලයක් ගෙනල්ලා හිටවන්. මටත් ওই ප්‍රශ්නේ තිබුණා. ওই ප්‍රශ්නේදී මං කලේ රෝස පැලයක් ගෙනල්ලා හිටෙව්වා. ඒ හිටවපු ගමන් මක් වුණා. මගේ ප්‍රශ්නේ විසඳුණා. එතකොට සිංහදෙනි මෙන්න මේ නෑනේ කමත. මෙතන තිබ්බ ඕනේ කම. නෑනේ කමට තමයි සිංහදෙනි ප්‍රතිකර්ම කරේ. මේකේ තව ගැඹුරු කාරණාවක් මම කියන මේ ඔක්කොම අපි කතා කරලා තියෙන දැන් මාස ගානක් තිස්සේ. පටිච්ච සමුප්පාදයට පොඩ්ඩක් පටලන්න යන්නේ මේක. චුට්ටක් පටලලා දෙන්නම්. චුට්ට චුට්ට පටලලා දෙන්නම් ඊට පස්සේ. එක පාඩම වැඩලු තේරෙන්නේ නැහැ. ඕනේ කමට ප්‍රතිකාරම කිරීමයි නෑනේ කමට ප්‍රතිකාරම කිරීමයි අතර වෙනස තමයි පින්වතුනි. ඔය කියන සංඛාර දෙජාති අතර තියෙන වෙනස. එකක් කුසල සංඛාර වෙනවා අනිත් එක අභි සංඛාර වෙනවා. මේ ඕනේ කම ප්‍රශ්නයක් කියලා දැකපු කෙනා ඕනෙකම නැති කරන්න යම් වැඩ පිළිවෙලක් කරනවා. ඒකට කිව්වම මොකද්ද? කුසල සංඛාර. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. කුසලයේ කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. නෑන කියන එකට ප්‍රතිකර්ම කරන අය ඒගොල්ලොත් සංඛාර જાතියක් කරනවා. ඒකට කියනවා මොකක් කියලාද? අභි සංඛාරක. දැන් ඕක තමයි தත්ත්වය. දැන් අපි දන්නවා ඕනේ කියන එක එන්නේ මොකක් හින්දාද? කැමැත්තෙන්. කැමැත්ත එන්නේ මොකක් හින්දාද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, ආස්වාදයි, සැපයි, සාරයි කියලා ගත හින්දා. අවිද්‍යාව හින්දා. ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත කැමති වුණා. කැමති වුණාම ඕනේ වුණා. දැන් ඔය ඕනේ වීමත් එක්ක පින්වදනේ නෑනේ කියන තැනට එනකොට මහා පීඩාකාරී තත්ත්වයක් එනකොට අන්න එකෙන් නිදහස් වෙන්න අවිසංකාර කරන. දැන් මේ ඔබ දන්න කතාව මේ යන්නේ තමයි. මේ ටික දැන් හොඳටම අවබෝධයිනේ ඔබට. මේ නෑන කියන එකෙන් පින්වදෙනි හටගන්න මේ කියන පීඩාකාරී தත්ත්වය එන්නේ මොකක් හින්දාද? මේ නෑන කියලා එන පීඩාකාරී தත්ත්වය එන්නේ මොකක් හින්දාද? ඕනේ තියෙන එක. ඕනේ කියන එක තියෙන තාක්කල් නෑන කියන එක අයින් කරන්න පුළුවන්. බෑ. ඇයි ඒ? නෑන කියනකොට එන පීඩාකාරී தත්ත්වෙන් නිදහස් වෙන්න අභිසංකාරය කරනවා. අවිසංකාර කළේ ඉවරලා පින්වතුනි මොකද වෙන්නේ? ආයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේ පැකට් එක හදා ගන්නවා. මේක හදාගත්තට මේක තියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසාමක් වෙනවද? ආයි වැය වෙනවා. මේක එහෙම තියන්න පුළුවන් එකක් නෙමෙයි. හිතත් එක්කම වැය වෙලා යනවා. එහෙනම් උදා කරගත්ත එක තියාගන්න බෑ, වැය වෙනවා. වැය වෙනකොට පින්වතුනි ආයි ප්‍රකට වෙන්නේ ඕනේ. ඕනේ කියන එකත් එක්ක ප්‍රකට වෙනකොට ආයි තියෙන්නේ මොකද්ද? නෑනේ. දැන් මේ කතාව ඔබ හොඳටම දන්නවා. නෑනේ කියන එකත් එක්ක තමයි දැන් ඔන්න ප්‍රකට වෙලා ඉන්නේ. නෑනේ කියන එකත් එක්ක අර ආයි අර දුක හට ගන්නකොට මොකද වෙන්නේ? ආපහු සරයක් අභිසංකාර හරහා මේ පහ උදා කර ගන්නවා. එතකොට අර සමහර වෙලාවට පින්විතනේ මේ දුක්ඛ ස්වභාවයෙන් මක් වෙනවද මොහොතකට? අර පීඩාකාරී තත්වෙන් නිදහස් වෙලා ආස්වාදී තත්වයක් එනවා. ආස්වාද තත්වයක් ආවට පවත්තගෙන ඉන්න බෑ. මොකද වෙන්නේ? ආපහු සරයක් වෙයි වෙනවා. දැන් මේ කතන්දරේ ඔබ හොඳටම දන්නවා. අමාරුවෙන් අභිසංකාර කරන්න ඕනේ, ලේසියෙන් වැය වෙනවා. වැය වෙනවා මේක කරන්න ඕනේ. අභිසංකාර නිකන් එන්නේ නැහැ, ඒක කරන්න ඕනේ. හැබැයි වැය වෙන එක ඔටෝ වෙනවා. මේ පැත්තේ දෝෂයක් තියෙනවා. මොකද මේ පැත්තේ ඔටෝ උදා වෙනවා. වැය කරගන්න උදා වීම ඔටු. වැය වීම කර ගන්නවා. ඒ කියන්නේ වැය කර ගන්න ඕනේ. කුසල සංකාර වඩන්න ඕනේ වැය කර ගන්න. මොකක් වැය කර ගන්නද? මොකක් වැය කර ගන්නද? ඕනේ කම් වැය කරා. මේ දේවල් කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා යනවා. හරිද වැරදිද? හරි. කොයි පැත්තටද? A'ද B'ද? මේක අනිත්‍යයි. හරි. ඇයි? ස්ථිරව පවත්න්න බෑ. කැඩෙනවා, බිඳෙනවා, නැහෙනවා, වෙනසෙනවා. හරිද? හරි. කොයි පැත්තටද? මේ පැත්තට. මට මේකේ පෙන්වන්න මේ සෙක්ෂන් A ක ඇතුලේ A කිය මේ A පැත්තේ මෙන්න මේකේ මේක පෙන්න. මේක තියෙන්නේ කොහෙද? මේ පැත්තේ. ඇස් දෙක කොහෙද? A'ද B'ද ඇස් දෙක? කන් දෙක? නාසය? දිව? කය? කොහෙද තියෙන්නේ? මේ පැත්තේ. කේසා? ඔබට තියෙන ඒද බීද කියන්නේ විතරයි. ලෝම? නකා? දන්ත? තචෝ? මන්සං? නහරු? අට්ටි? අටිවෙන්ජා? ඔබට බහින දෙන්නේ මම මොනවා කිව්වත් කියන්න දෙන්න මොකද? බී. මම මොනවා කිව්වත් ඔබට බී විතරයි කියන්න දෙන්නේ. මේ හේතුව මොකද? ලෝකේ තියෙන ඔක්කොම මේ පැත්තට අයිතිව තියෙන්නේ. මේ පැත්තට අයිතිව වලගෙන නිවනට යන්න බෑ. ඒක කියන්නේ යමෙක් සෝතාපන්න ඵලයේ ලබන වෙලාවේ වෙනසනේ. මේ AB දෙක වෙන් කරගන්නවා. AB දෙක වෙන් කරගත්තා ඊපස්සේ මෙච්චර කාලයක් මෙන්න මේ B පැත්තේ තියෙන ඒවා අල්ලගෙන දැඟලුවා. ඒවා කැඩෙනවා, බිඳෙනවා, නැහෙනවා, වෙනසෙනවා කිය කිය අල්ලගෙන දැඟලුවා. නමුත් එයා දැකලා තිබ්බේ නෑ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. එයා විඳලා තිබ්බා දුක කියන එක. දුක්ඛ ආර්ය සත්‍ය කිව්වේ මෙන්න මේකට. මෙන්න මේකයි පින්වතුනි අවබෝධයට ගන්න ඕනේ. මෙන්න මේ ඕනෙකම කියන එක තමයි ප්‍රශ්නේ කියලා තේරුම් ගත්ත දවසට ඔබ ප්‍රශ්නය විසඳන්න දන්න කෙනෙක් බවට පත් වෙනවා. විසඳපු කෙනෙක් නෙමෙයි. විසඳන්න දන්න කෙනෙක් බවට පත් වෙනවා. මේකයි කියලා දැනගන්න තාක්කල් ඔබට ප්‍රශ්නේ විසඳන්න බෑ. මේක දැනගන්න ඕනේ. ඕනේ කියන එක තමයි මේ ප්‍රශ්නේ කියන එක ඔබ දවසක තේරුම් ගියා නම් අන්න එදාට ඔබ ප්‍රශ්නේ විසඳන්න දන්නවා. ඒක නිසා පින්වතුනි අන්න ඒ අයට කියනවා දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න පුද්ගලයා කියලා. ඇයි? දහහක් ප්‍රශ්නාවත් ඒ ඔක්කොම විසඳන්න දන්නවා. ඔබට තියෙන ප්‍රශ්නයක් කියන්නේ අපි විසඳන්න දෙයක් නැහැ. ඔබට මේක තේරුණා නම් තේනවා. හා. ඔබට තියෙන ප්‍රශ්නයක් කියන්න. අපේ ගෙදර බල්ලෙක් නැහෙනේ. වැරදි ප්‍රශ්නයක්ද හරි ප්‍රශ්නයක්ද? වැරදි ප්‍රශ්නයක්. ඕක තමයි ප්‍රශ්නේ. නමුත් ඔබට තියෙන ප්‍රශ්නේ ඕක. ඔබට කියන්නේ මේ පුද්ගලයාට තියෙන ප්‍රශ්නේ ඕක වෙන්න පුළුවන්. නමුත් හරි ප්‍රශ්නේ ඕක නෙමෙයි. නෑනේ නෙමෙයි. ඕනේ. අන්න ප්‍රශ්නේ. අපේ මහත්යගේ කටහඬේ කිසි පෞරුෂත්වයක් නැහැන්නේ. දැන් මොකද්ද ඔය ප්‍රශ්නේ? පෞරුෂත්වයක් තියෙන කටහඬක් තියෙන මහත්යෙක් ඕනේ. අරකට උත්තර දුන්නට වැඩක් නැහැ. නෝන ඔය කතාව කිව්වා කියලා මහත්තයා යනවා වොයිස් ට්‍රේනින්. වැඩක් තියෙනවද? නැහැ. හොඳයි නෝනේ, මට තේරෙනවා. හොඳ කෙනෙක් බලලා එහෙනම් ජීවිතේ ගත කරගෙන යන්න කියලා මෙහෙ එන්නයි තියෙන්නේ. ඇයි? මේ පැත්තෙන් විසඳුම් හොයලා වැඩක් නැහැ. අපි හිතමු මහත්තයා දැන් වොයිස් ට්‍රේනින් ගිහලා ඔක්කොම කළා. දැන් හරි පෞරුෂත්වයක් තියෙනවා කටහඬේ. නමුත් ඕන එක නැති වුණාද නෝනගේ? නෑ පින්වතුනි. අන්න ඒකයි කියන්නේ. මහත්යාගේ කටහඬ පෞරුෂත්වයට ආවා කියලා පින්වතුනි ඕනෙකම නැති වෙන්නේ නෑ. දැන් නැති වුනේ නෑ නිකන්. මේක ලක්ෂ කෝටි වතාවක් දේශනාවල අහන්න. මෙන්න මෙතන තමයි පින්වතුනි. පොයින්ට් එක තියෙන about change එක. හැමදාම දේශනාවල ඇහුවා කමන්නේ මේ කැලල. උත්තරයක් ආවා. ඇයි දැන් මහත්තයා බොම එහෙම කතා කරන්නේ? හරි, දැන් උත්තරයක් හරි පෞසවත්. හරි සිංහෙක් ළඟ ඉන්න වගේ දැන් ඉතින් නෝන්ට හරි සතුටුයි. ඇයි උත්තරයක් ආවා? මොකටද? නෑනේ කමට. නෑනේ කමට උත්තරයක් ආපු ගමන් පින්වතුනි හිතනවා ප්‍රශ්නේ විසඳුණා කියලා. ඇයි? මොට්ටකම. මොට්ටකමද පින්වතුනි? මොට්ටයට හැමදෙස්සෙම දැනෙන්නේ මොකක්ද? අර දැනෙන දුක විතරයි. එයාට තේරෙන්නේ දැනෙන දුක විතරයි. එයාට නෑන්නේ කියන එක හරහා තමයි දුක දැනෙන්නේ. එයාට අවබෝධයට ගන්න බැරි වුණා ඕනෙ හින්දායි දුක එන්නේ කියලා. ඒක දකින්න නම් ආර්යෙක් වෙන්න බෑ. නෑනේ කියන එක ආවේයි ඕනෙ නිසා. ඕනේ කියන එක තියෙන තාක්කල් නෑනේ කියන එක නසන්න පුළුවන්ද එහෙනම්? එහෙනම් අபிසංකාරයෙන් නෑනේ කියන එක සදහටම නසන්න පුළුවන්ද? බෑ වෙනතුනේ, මොහොතකට නසන්න පුළුවන්. ආයිමක් එනවා. ආයි එනවා එතනට. ඇයි? ඕනේ. හා. ඔන්න ගණන් ප්‍රශ්නයක් අහන්න. එදත් මම මේ ප්‍රශ්නේ අහුවා. හොඳට බලලා උත්තර දෙන්න ඕනේ මේකට. පොතේ ලියාගන්න මාතෘකාව පොලි අනුපාත. හරි? සුළු පොලිය. අද ගණන් පාඩමක් යන්නේ. ඔන්න මම ප්‍රශ්නේ අහනවා. ඔබ රුපියල් 1000ක් ණයට ගන්නවා. මාසෙකට රුපියල් 100ක පොලියක් ඔබට ගෙවන්න වෙනවා. ඔබ ගොඩාක් දුප්පත්. ඔබට රුපියල් 100යි මාසෙකට හම්බ වෙන්නේ ආදායම විදිහට. ණය මුදල ගෙවා අවසන් වන දිනය කවදාද? හොඳට ගණන් හදලා බලන්න. රුපියල් 1000ක් ණයට ගත්තා. 100ක් පොලිය එනවා. දැන් මම මේ අනුපාතය හැම එකකට දාලා නැහැ. මම පොලිය ගැනීම හදලා කියලා තියෙනවා. නැත්තම් කිය අපිට ගණන් බෑ. ඒකෙන් නිවන් දකින්න බෑ. තාසන්ටත් නිවන් දකින්න පුළුවන්. ඒකයි මං කියෙන්නේ. කැලේ හැදිලා වැඩිලා ආපු තාසන්ටත් නිවන් දකින්න පුළුවන්. මොකද තාසන්ට දුක කියන එක දැනෙනවා. මේක දැනෙනවන වෙන මොට්ට දෘෂ්ටි දරාගෙන නැත්තම් මක් කරන්න පුළුවන්. උදව් කරන්න පුළුවන් මේ දැනෙන එක ප්‍රඥාවට ගෝචර කරගන්න. මෙන්න මේක දැනෙන්නේ මෙන්න මේක නිසා කියලා පෙන්වුම් කරලා දෙන්න. තාසන්ටත් නිවන් දකින්න පුළුවන්. හැබැයි ලොකුවට දෘෂ්ටි දරාගෙන ඒවා කඩා ගන්න නැති හිටියොත් එහෙමක් වෙනවද? නිගන්ඨ නාද පුත්‍රවත් නිවන් දකින්න බෑ. රුපියල් 1000ක් පොලියට ගත්තා. මාසෙකට රුපියල් 100ක පොලියක් තියනවා ගෙවන්න. පොලිය මුදල විතරක් 100ක් තියනවා ගෙවන්න. ඉතින් ඔබට සල්ලි තියෙන්නේ පොලිය ගෙවන්න විතරයි. මට කියන්න මාසෙකට 100 ගන්න ගෙවාගෙන යනවා ඔබ. ණය මුදල ගෙවන්නේ කවද්ද? ණය මුදල ගෙවන්නේ කවද්ද? ගෙවන්නේ? ඒ මොකද? 100ක් ගෙවනවනේ. ඈ? හරි හරි දැන් පොලිය ආවනේ 100ක්. ඉතින් ඒක ගෙවනවා. මේ තේරෙන්නේ නැහැ නේද මේ ગાන හදා ගන්න බැරුව පොඩ්ඩක් ඉන්න. ඉතින් කොහෙද නිවන් දකින්නේ? ඈ අට වසරේ ગાනක් හදන්න බෑ. ඉතින් පුළුවන් නිවන් දකින්න. පුළුවන්. රුපියල් 1000යි. හරි. දැන් මම මේ ලියන කොටස එච්චර ගණන් ගන්න එපා. 1000යි මේක මතක තියාගන්න. මාසික පොලිය අනුපාතිකයේ 10%යි. දැන් මේක එච්චර ගණන් ගන්න එපා. මේවා කොහොමද එන්නේ? දැන් නම් මතක නැහැ හාමුදුරනේ ඉතින්. ඈ ගම නැහැ. අපි මේකට උත්තරේ කියනවනේ. හරි. මේක ගෙවන්න තියෙනකොට දැන් පොලි මහත්තයා එනවා. මේක ගෙවන්න තියෙනකොට හරි පීඩාකාරී. ඒ පීඩාවෙන් නිදහස් වෙන්න ගෙවනවා. ගෙවුවහම හරි ආස්වාදයි. මේ පීඩාව එනවා මාසෙ සාමාන්‍යයෙන් 10 වෙනිදාට විතර. නිදහස් වෙනවා 30 වෙනිදාට. නැතනම් මේක පළවෙනිදාම දාමු. එයි දැන් ගෙවන්න තියනවා. හරිනේ? ආ මට කියන්න. ඔන්න. මෙන්න මේ ආස්වාදී ස්වභාවයෙන් නැවත මේ පෙළෙන ස්වභාවයට එන්න. ඒ පොලි මහත්තයා මොන හරි කියලා යන්න ඕනේද නැත්නම් ඔටෝ එනවද? චතුරාර්ය සත්‍ය නෙමෙයි මේ කතා කරන්නේ. පොලි අනුපාත. ඔබ හැම කෙනාම පොඩි හරි ඔය බැංකුවත් එක්ක හරි ගනුදෙනු කරලා ගොඩ පොලි අයගෙන් පොලි අරගෙන අර මේ හොඳට දන්නවා සීට්ටු දාලා නේද අය කරන්න පුළුවන් හැම එකක්ම කරනවනේ මේ වෙන ජීවත් වෙන්න ගියාම ඉතින් ඔබ දන්නවනේ ඒක වැරද්දක් නැහැ ඉතින් මොනව කරන්නද මේක තේරුන්නේ නැහනේ ඔටෝ එනවද නැද්ද එහෙනම් ඔන්න ඔටෝ එනවා පළවෙනිදා ඔන්න දැන් පළවෙනිදාට මහා පෙළීමක් ඒ රුපියල් 100ක් එවන්න තියෙනවනේ. දැන් මහා පිළීම. ඇයි? පොලි මුදලාලි එන්නේ ණය එකතු කරන්න නෙමෙයි. පොලි මුදලාලි එන්නේ පොලි එකතු කරන්න. ඇයි ඒ? මොකද මේ ණය මුදල ඔබ ගාව තියෙන තාක්කල් පොලි මුදලාලිට හරි වාසි. ඒ කියන්නේ සායයිලා ණය මුදල අහන්නේ. පොලිය පොලිය. අහනවා. දැන් ඔබ දන්නවා සිංහසිනේ දැන් මේ පොලිය හොයන්න එන්නේ කියලා. එතකොට ඔබ එහෙනම් මොකද වෙන්නේ? මාසෙ පළවෙනිදා පීඩාවටපත් වෙනවා. පොලිය ගෙවන්න. පීඩාවටපත් වෙලා දැන් මේක මහා පීඩාවක්. ඒක නිසා ඔබ මොකද කරන්නේ? කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන 30 වෙනකොට පොලිය ගෙවුවා. ආස්වාදේ හඬ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඈ? මේක පිට එලා ගියාට පස්සේ ඔටෝ ආයි මෙතන. දැන් ආයි මොකද කරන්නේ? ආයි පිළිලා දැන් ආයි බයයි. ඇයි බය? පොලි මුදලාලි එනවා. අනේ මේ අකා එනවනේ දැන් ඉතින් ආයි එනවනේ. එදෙනි මාත්‍රයක්ක් මතක නැහැ මේ 1000 ණයට ගත්තේ ඒ කතා මුකුත් ඒවා එච්චර ඔළුවේ නැහැ. දැන් ඔළුවේ තියෙන්නේ මොකද්ද? බල ණයට ගන්න වෙලාවේ ඔය පීඩාව තිබ්බද? ණයට ගන්න වෙලාවේ ඔය පීඩාව තිබ්බද? නෑ. 1000ක් ණයට ගත්තා පීඩාවක් නෑ. එහෙනම් බල ණයට ගැනීම පීඩාකාරී නෑ. පීඩාකාරී මොකද්ද? පොලිය ගෙවන්න තියෙනවා කියන ස්වභාවය. පොලිය තමයි පීඩාකාරී. දැන් ඔබ බැංකුව වලින් එහෙම ගත්ත ණය ඇති නේද? පොලිය ගෙවගෙන ඉන්නවා නේද? හ්ම්. දැන්ට පොලිය විතරක් ගෙවාගෙන යනවා. ස්විච් එකක් ඇදුනොත් ඉතුරු ටික ගෙවනවා. ඒ තත්ත්වෙට වැටෙන්නේ නැද්ද? වැටෙනවා මේක. පොලිය විතරක් ගෙවාගෙන යනවා. අනාථ වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? ඊට පස්සේ ගැලවෙන්න බෑනේ මේක. ඇයි? පළවෙනිදා වෙනකොට පීඩාව පටන් ගන්නවා. දාහක් ගෙවන් තියනවා කියලාද? නෑ නෑ. ඒක ඉතින් ආස්වාද කොටසනේ. ඒ කියන්නේ ආස්වාදයක් වගේ නේ. මං ගත්ත 1000ක් අරගෙන ගියේ සම්පූර්ණයෙන්ම පේන්ට් කළා. ඉතින් හරි සතුටුයි ඉතින් හිතන්න මෙන්න මේ 1000 ගැන. ඒක නිසා මේක ගැන පීඩාවට එන්නේම නැහැ. මේ පුතඥාන මානසිකත්වයේ හැටියේ. නමුත් ඔබ නිකන් හිතන බුද්ධිමත් හිතන බලන්න. බුද්ධිමත් හිතන කෙනාට මේ 1000ක් ගත්තා කියන එක ලොකු පීඩාවක්. බුද්ධිමත් හිතන්නේ නැති කෙනාට පින්වතනේ එයාට පීඩා වෙන්නේ පොලි මුදලාලි එන එක. අර යකා දැන් ආයේ මේ මාසේ අන්තිම වෙනකොට එයි පුතේ අය කොහොම හරි මේ සල්ලි ටික හොයාගන්නවා. දැන් මොකද කරන්නේ? ඔන්න 1100 ගෙව්වා. මෙච්චර මහා පිළීමෙන් ඉඳලා ඔන්න 100 ගෙව්වා. ගෙව්ව ගමන් පින්වතනේ පුදුම ආස්වාදී ස්වභාවයක් එනවා. කොච්චර වෙලාවක්? මොහොතක්. ආයෙ ඔළුවට වැටෙනව මොකද්ද? දැන් ඉතින් ආයෙ ගෙවන්න එපා හෙට ඉඳලා. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නේ. මේ මිනිස්යාට මෙන්න මේ පෙළීම දුරු වෙන්නේ කවදාද? මේ පෙළීමෙන් නිදහස් වෙනවා මාසේ අන්තිමට මොහොතක්. නිදහස් වෙන එක නෙමෙයි මේ අහන්නේ. මේ පෙළීම දුරු වෙන්නේ කවදාද? මං ඇහුවේ කවද්ද කියලා. මං ඇහුවේ කවද්ද? කවදද? මේ පෙළීම දුරු වෙන්නේ. හෙවත් මේ 100 ගෙවන්න ඕනේ නැත්තේ කවදාද? පෙන්වදනේ. එහෙනම් මට කියන්න. ඇයි දැන් ඔබ දැව කියන අනන්ත කාලයක් කියලා නේද කියන්නේ? හැමදාම ගෙවන්න වෙනවා. නේද? මේ 100 හැමදාම ගෙවන්න ඕනේ ඇයි? මොකක් හින්දාද? 1000 නිසා. එහෙනම් මට කියන්න ප්‍රශ්නේ තියෙන්නේ 100ද 1000ද? ඔන්න ඔය පුංචි ගාන නේද ජීවිතේ කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ 100ද 1000ද කියලා හොඳට බලන්න පින්වතුනි. මේක ගෙවන්න පුළුවන්. මේක ගෙවලා අනිත් පැත්ත බලද්දී ආයෙතන. මොකද හේතුව මේ 100 කියන එක මෙතන විද්‍යාමාන වෙන්නේ මෙන්න මේක නිසා. මේ 1000 නිසා. මේ 1000 තියෙන තාක්කල් ගෙව්වත් ආයි ඒක එනවා. ගෙව්වට වැඩක් නැහැ. ආයි එනවා. ඇයි? මේ 1000 මෙතන තියෙනවා. ඕනෙකම තියෙනවා. ඕනෙකම තියෙද්දි මේ නෑනේ කියන එක හැමතිස්සෙම ජෙනරේට් වෙනවා. හැදිලා එනවා. මේක ගෙවන්න පුළුවන්. අභිසංකාරයක් කරලා මේ ඕනෙකම නැති කරගන්න පුළුවන්. නැති කරගත්තට මොකද වෙන්නේ? ආයෙ එනවා. ඇයි ආයෙ එන්නේ? මෙයා එන හින්දම නෙවෙයි. මේක වැය වෙනවා. ඒක හරි. මේක වැය වුණා කියලා නෙමෙයි පින්වතනි ඕනේ වෙන්නේ. ඔන්න හරි සියුම් තැම්මේ ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේක වැය වෙච්ච නිසා නෙමෙයි පින්වතනි නෑනේ කියන තැනට එන්නේ. ඒක එක හේතුවක් විතරයි. නෑනේ කියන තැනට එන්නේ මොකක්ින්දද? ඕනේ නිසා. මේ සීය හටගන්නේ හෙට පළවෙනිද නිසාද? එහෙම නැත්නම් 1000 නිසාද? නින් 30 දැන් පළවෙනිදයි නේ එකත් ඔටෝ වෙනවා තමයි. නමුත් මේ 100 හටගන්නේ මොකක්ින්දද? 1000 තියෙන නිසා. ක්‍රමයක් තිබුණා කියලා හිතන්න. මෙන්න මේකෙන් නතර කරගන්න පුළුවන්. දැන් දුක ඉවරද? ඒ කියන්නේ මේක වැය වෙන්න නොදී නතර කරගන්නවා අපි. දැන් දුක ඉවරද? නෑ. ඇයි? දුක එන්නේ මොකක්ින්දද? ඕනේ නිසා. දැන් එනව නැති වෙයි කියන බය. වැය වෙන්න නොදී තියාගෙන ඉන්නවා. නමුත් නැති වෙයි කියන බය. තියාගෙන ඉන්න කරන්න ඕනේ දේවල්. දැන් වාහනයක් ගත්ත හරි දිවරද? නෑ. වාහනේ ඒ තත්ත්වෙන් පවත්වාගෙන යන්න කොච්චර දේවල් කරනවද? සතියකින් නාන මිනිස්සු වාහනේ හොදනවා දවස් දෙකක් සතියට. උන් නාන්නේ සතියකට එක දවසක් මොකද වෙලා නැහැ. ඒකට නා ගන්න වෙලා නැහැ. නමුත් වාහනේ හොදගෙන යන්න ඕනේ. වාහනේට සෙන් ගහන්න ගියොත් එහෙම ඉතින් ටිකක් වියදම් වැඩිනේ. එන කන්දට සෙන් ටිකක් ගහ ගන්නවා වාහනේ හොදනවා. එහෙනම් දැන් වාහනේ ගත්තා කියලා ගත්තමද? නෑ. තව වැඩ තියෙන ඕනේ තරම්. කැඩෙන්න බිඳෙන්න නොදී තියාගන්න යම් වැඩපිළිවෙලක් කරන්න වෙනවා. ඒ ඔක්කොම කරන්න වෙනවා. එහෙනම් මේක මෙතන හිටෝ ගත්තා කියලා ප්‍රශ්න විසඳුමක් නෑ. මේ නෑනේ කියන තැනට හැමතිස්සෙම එනවා. එන්නේ ඇයි? ඕනේ නිසා. හොඳට තේරුම් ගන්න පිංගතනි, මේ 100 හටගන්නේ මේ 1000 නිසා. මේ 1000 අයින් කළේ නැත්තම් මේ 100ෙන් කවදක්වත් බේරෙන්න බෑ. උඩේක නොතේරුණත් කමන්නේ, මේ යටේක තේරෙනවද? මෙන්න මේ ඔස්සේ හිතලා බලන්න. එහෙනම් මේ මිනිස්සයාට පිංගතනි මේ 100 ගෙවලා මාත්‍රී ආස්වාදයකට එන්න පුළුවන්. ආයෝක එන්නේ මාසෙකින්. එහෙම එන්න පුළුවන්. නමුත් 100ෙන් බේරෙන්න බෑ. හේතුව 1000 තාම තියෙන නිසා. පින්ගදෙනි අපි මේ ණය ගත්තේ මේ සසරට ආපු දවසේ. දැන් කොච්චර කල් ගෙවනවද? මේ ණය ගෙවන්නේ දවසින් දවස නෙමෙයි. හිතෙන් හිත. හිතෙන් හිත ගෙවනවා. ඕනෙකම තියෙද්දි නෑනෙකමට ගිනි ගන්නවා. අභිසංකාර කරනවා. කළා මෙතන උදා වුණා. උදා වුණාට වැඩක් නෑ. ඇයි? තාම ඕනෙකම තියෙනවා. ඒක නිසා ගිනි. එන්නේ එක හොඳට තේරුම් ගන්න පිංගද. ඕනෙකම නසන් නැතුව මොක නැසුවත් වැඩක් නැහැ. ඒකයි කියන්නේ. සමහර වෙලාවට හිතෙන්න පුළුවන්. මෙන්න මේ කරන කියන අභිසංකාරයේ කරත්මිටි කාගෙන නතර කරන් ඉන්නවා කියලා. ශරීරයට දුක් දෙන ක්‍රමය අනුගමනය කරනවා කියලා. නමුත් වෙන්නේ මොකක්? මේක නතර කරන් හිටියද? මේක තියෙන තාක්කල් මකේනවද? මේක හැදෙනවා. දැන් ඔබට කේන්තිකේ ගමන් ගහන්න නැහැ නේ කාටවත්? කේන්තිකේ ගමන් ගහන්න නේනවද? නැහැ. ඔබ කේන්ති ගස්සන්න ඕනේ තව. වචනයක් හරි කටින් පිට කරන්න නම් තව කේන්ති ගස්සන්න ඕනේ. එතන ඔබ අභිසංකාරය කරන්නේ නැහැ ඉන්නවා. දැන් අභිසංකාරය කරන්නේ නැහැ. මනෙන් අවිසංකාර කළා ඔය නතර කරගෙන ඉන්නවා. ඒ ඉන්න අතරේ මොකද වෙන්නේ දැන්? දැන් අවිසංකාර කරන්නේ නැහැ කියලා දැන් මේක පිරෙන්නේ නැද්ද? මේ දුක පිරෙන්නේ නැද්ද? පිරෙනවා ඇයි? ඕනෙකම තියෙනවා. ඕනේ තියෙන තාක්කල් මොකද වෙන්නේ? අරයා කියන වචනෙන් වචනෙට මොකද වෙන්නේ වින්දින? මේ දුක්ඛ ඛණ්ඩයක් ගොඩ ගැහෙනවා. ඕක ඇවිල් එක්තරා තැනක් එනවා. එතනින් එහාට දරන්න බෑ. බැරි වෙච්ච ගමන් මොකද කරන්නේ? වක්කඩ ගැඩුවා වගේ කෙලින්ම අභිසංකාරය කළා දානවා. සමහර විට වින්දින. මේ විදිහට ඔබ එනකොට අරකගේ අත් දෙක වීම. අහුනේ මන්නේ හොටලා දැම්ම. ඔබ කියනවා මේ ඒ වෙලාවේ මේ මට හිතාගන්න බෑ මං එහෙම කරන්න කෙනෙක් නෙමෙයිනේ. මට හිතාගන්න බෑ ආවේශයක් ආව වගේ මං මොකද්ද වුණාද කියලා මට හිතාගන්න. එහෙම හරි කියනවා. ඇයි? මේක ඇවිදිලා පින්විතනේ. පුපුරන මට්ටමට ඇවිදිලා. අවතුරටත් මොහොතකටවත් දරා ගන්න බෑ. ළඟ අතට අහුනේ මොකද්ද දමල ගැහුවා. ඕනෙකම නැති වුණාද? නෑ ඕනෙකම තියෙන නිසා පින් එතනේ. නෑනේ කමට ආයෙන්න පුළුවා. කවුරුහරි ඔබට බල්ලා කිව්වා. කේන්තු ගියා. පොල්ලක් අරන් ගැහුවා. උගේ දත් ටික කල්ල ගියා. දැන් උඩ බල්ලා කියන්න බෑ. නෑ හරි. ද. ඈ? ඒ දැන් බල්ලා කියන්න බෑනේ උට. ඔබට ඕනේ සුදු මහත්තයා කියන්නේ. ඌ කිව්වේ මොකද? බල්ලා. දැන් මොකද උනේ? නැත්නම් ඉතින් බල්ලා කියන එකේ ප්‍රශ්නයක් නැති වෙන්නේද? බල්ලා කියන එක ප්‍රශ්නයක් කියන්නේ කාටද? ඈ? සුදු මහත්තයා කියා ගන්න ඕනේ කෙනාට. දැන් ඔබ හිතන්නේ ඔබගේ නම නිහාල්. ඔබ ගෙදර වැඩ කරන කෙනා කියනවා. නිහාල් අර ලියුමක් තියෙන අරන්. මරාගෙන කයියේ මනුස්සයව. ඔව්ද නැද්ද? ඈ? ඔබ ඉතන බලන ඔබේ ගෙදර වැඩ කරන මනුස්සයා ඔබට නිහාල් කියලා කතා කරනවා. නම කියලා කතා කරනවා. ඔබම ඉතන බලන ඔබට දරන්න පුළුවන්ද කියලා ඒක. නිහාල් මහත්තයා. දැන්? හරි. එහෙනම් දැන් මොකද ඔබට ඕනේ? මහත්තයා. මහත්තයා ඕනේ. නිහාල් කිව්වාම බලන්නකො මට මාන ප්‍රශ්නයක් තියෙනවානේ මේ මගේ වැඩ කාර්යය කතා කරන නිහාල් කියලානේ මට. ආ ඒක නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ඈ මූ මට මහත්තයා කියන්නේ නෑනේ. ඉතින් එන්නේ එහෙනම් මට මහත්තයා ඕනේ. දැන් මේ මිනිස්යාට මහත්තයා කියා ගන්න ඕනේ. නමුත් එයාට දුක ආවේ මහත්තයා කියන්නේ නැහනේ. දැන් අන්න දැන් අපි ඉතින් කියනවා මේ වැඩකාරය කියන මේ මෙහෙමයි මේ ලංකාව අපි දැන් සුද්දෙක් කියලා ගෙදර වැඩ කරනවා. ඉතින් සුද්දෝ කතා කරන්නේ බොස්සත් මොකක් කියලාද? නම කියලා ඉතින් රටවල නැති. අම්මර සාත්‍රාත් නම කියලා කතා කරන්නයි ඉන්නේ. ඉතින් අපි කියනවා මෙහෙමයි මේ ලංකාව. ඉතින් මේකේ මහත්තයා කියලා කියන්න ඕනේ. ඉතින් එහෙනම් ඔබ ආයේ කතා කරද්දි මහත්තයා කියලා කියන්න. ඔන්න දැන් නිහල් මහත්තයා කියලා කියනවා. එකෙන් දැන් ප්‍රශ්නේ ඉවරද? ඈ? ඉතින් හරි දැන් වැඩ ඒ වැඩ කරන කෙනා දැන් කියන්නේ නිහල් මහත්තයා කියලා. දැන් හරිද එතකොට? හරියයිද? නෑ වෙන්ගතනේ ඇයි? තාම ඕනේ. එහෙනම් අපි කියලා කියන මේ ඔන්න දැන් හරි එහෙනම් ඈ. දැන් මේ මහත්තයා කියලා කියනවනේ. ඔය ඕගොල්ලෝ ඉන්නේ ඉඳන් ඊට පස්සේ නැතුණොත් නෑ කිව්වොත් එහෙම. ආයි කිව්වොත් එහෙම නම කිව්වොත් එහෙම. ඒ කියන්නේ මොකද්ද? ඉතින් ඕනේ. ඉතින් ඕනේ තියෙන කල් ගොඩ යන්න බෑ. වැටේනවද කියන්නේ? ඕනේ තියෙන කල් ගොඩ යන්න බෑ. මොකද ඕනේ තියෙන කල් නෑනේ පැත්තට නැඹුරුයි හැමතිස්සෙම. ඒක නිසා හැමතිස්සෙම අවිසංකාර කර කර කරන්න වෙනවා. නමුත් කොච්චර අවිසංකාර කළත් ප්‍රශ්නෙට නෙමේ උත්තරේ ගන්නෙ ඔය. උත්තරේ ගන්නෙ කොහෙටද? ඔය දැනෙන එකට. ඔබට මේක නසන්න ඕනේ නම් හරි මේක දැනෙනවා පින්වතුනි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන දුක් කොටස් තුන තියෙන සෙක්ෂන් B පැත්තේ. ඒක හොඳට දැනෙනවා මිනිස්සුන්ට. අම්මා මැරුණාම දුකද නැද්ද? දුකයි. ඒකට බුදු කෙනෙක් වඩින්න ඕනේද ලෝකෙට? අම්මා මැරුණාම දුකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩියද ලෝකෙට? දරුවා මැරුණාම දුකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩියද ලෝකෙට? නෑ. ඒවා මිනිස්සුන්ට හොඳට දැනෙන ඒවා, මිනිස්සු හොඳට විඳවනවා ඒවට. දරුවා මැරෙයිද කියලා බයෙන් කොච්චර දුක් විඳිනවද දෙමාපියෝ? ඔය ඔක්කොම තියෙනවා පින්වතුනි. එහෙනම් දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන මේ කොටස් වලින් පින්වතුනි මේ ලෝක සත්‍යය හොඳට පීඩාවටපත් වෙවි ඉන්නේ. ඒක අයින් කරගන්න නම් අවිසංඛාර කරලා වැඩක් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුන්ගෙන් හටගත්ත යමක් තියෙනවා නම් හේතු භංග වීමෙන් විතරයි ඒක නිර්ුද්ධා වෙන්නේ. හේතුන්ගෙන් උදා වෙච්ච දේවල් නිර්ුද්ධා කරන්න නම්, උදා වෙන එක නතර කරන්න නම් මොකද්ද කරන්න ඕන? හේතු නිරුද්ධ කරන්න ඕන. හේතු භංග කරන්න ඕන. වෙන එකක් කළා හරියන්නේ නැහැ. එහෙනම් මේ දුක හටගෙන තියෙන හේතුවක් නිසා. මොකක්ද ඒ හේතුව? මෙන්න මේ ඕනේක. මෙන්න මේ ඕනේ වීම නිසා මේ දැනෙන්නේ මේක වෙනතට. ඔන්න ඔය ඕනේ වීම නිසා තමයි මේ කියන මහ දුක් ගිනි කඳ දැනෙන්නේ කියලා දැනගන්න නුවණට කියනවා වෙනතනේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දැන් මොකක්ද නැත්නම් වෙන දුක්ඛ ආර්ය සත්‍ය කියලා දකින්නේ? බලන්න ලෝක සත්‍ය දුක්ඛාර සත්‍ය කියන්නේ දුකට නෙමෙයිද කියලා. ජාති වි දුක්ඛා, ජරා වි දුක්ඛා, ව්‍යාධි වි දුක්ඛෝ, මරණම් වි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස උපායාසා වි දුක්ඛා, යම් පිච්ඡන් ලැබති තම් වි දුක්ඛං ආදී වශයෙන් කියනවා. දැන් දනන් හිටියේ නැද්ද ඔමෙට කල? දැන් ඔය අනිත් ආගමේ කෙනකින් අහලා බලන්න. විභාගේ ලිව්වා. ප්‍රතිඵලය ආවේ නැහැ. සැපයිද? බෞද්ධද කියලා අහලා බලන්න. නැත හැමෝටම කියන්නේ මේ ඔබ සියලු දෙනා බෞද්ධනේ. ඇයි? තමන් කැමති දේ නොලැබුණොත් දුකයි නේද? මේ මම ත්‍රිපිටකේ මෙන්න තියෙන මේ. ඔබ සියලු දෙනා කවුද? බෞද්ධ. එහෙම වෙනවද ඉතින්? එහෙනම් බල්ලොත් බෞද්ධ. ඇයි? උණ්ඩ දැනෙන්නේ නැද්ද? බලු පැටියා වාහනේට අහුණාට පස්සේ. බලුවාම මොකද කරන්නේ? කෑ ගගහ වටේ කැඩ කැඩ ඉන්න. ඔකයි කන. දැන් ඔබේ ගෙදර බල්ලා. ගෙදර පස් දෙනාට පස් විදියක නෙමෙයි ආදරේ කරන්නේ. බල්ලා. ඔබ කියන්නේ අපේ බල්ලා ඉතින් අපි ගාවට එන්නේ. ගොඩක් තාත්තත් එක තමයි. එහෙම කියන්නේ තාත්තට තමයි ගොඩක් බල්ලා ආදරේ. නැත්නම් අම්මට තමයි ගොඩක් බල්ලා ආදරේ. නංගි කියන්නේ නංගිට තමයි ගොඩක් ආදරේ. ඔහොම කියන්නේ නැද්ද? යම් පීහි විප්‍රයෝගෝ දුක්ඛෝ තියෙනවා. අපි එහි සම්පයෝග දුක්ඛෝ තියෙනවා. ඔබ දවසක් ගැහුවා බල්ලට. එදා ඉඳලා බල්ල ඔබ ඉන්න පලාතක ඉන්නේ. මේ එහෙනම් හැබැයි නංගි බල්ලට හරි ආදරේ. ඒක නිසා හැමදාම බල්ල නංගි කාමරේට තමයි යන්නේ. ඔබේ කාමරේට එන්නේ. එහෙනම් දැන් බල්ලට නැද්ද පීහි විප්‍රයෝගය, අපේ සම්පයෝගය කියන්නේ? තියෙනවා. බින්දවනවා. අවබෝධ කරගන්න. ඔය ඔක්කොටම මූල බීජයක් කරකිනා අවිල්ල තියෙනවා. මේ විදිහට අන්නේ මූල බීජයේ තේරුම් ගත්ත දවසට තමයි සෝතාපන්න ඵලයේ උදාහරණය. එහෙනම් මේ කියන මහ ගිනි කඳට හේතුවක් තියෙනවා පින්වතුනි. අන්නේ ගිනි කඳට හේතුව මේ කියන දුක නැමැති ශරීරයත් මනසත් තවන දවන මේ මහා ගින්න හටගන්නේ මෙන්න මේ ඕනෑකම කියන එක නිසා කියලා තේරුම් ගත්ත දවසට අන්නේ කෙනා දුක්ඛාරය සත්‍ය තේරුම් ගත්තා. හරිදුනද? ඒකයි දුක්ඛාරය සත්‍ය කියන්නේ ඥානයක්. ඥානයක් වැටහෙනකොට රිදෙනවා. ගෙදරට දොරක් හයි කළා. ඒ දොර අරින්නේ මෙහෙමයි කියලා දුන්නා. රිදුනද? හිතවත් රිදුන්නේ නැද්ද පොඩ්ඩක්? හිත රිදුනේවත් නැද්ද? දොර අරින්නේ මෙහෙම කරකවන්නකෝ. එතකොට දොර ඇරෙනවා කිව්වම හිත රිදුනා. ඉතින් ඥානයක් ඔබට පහළ වුණා දොර අරින්න. හිත රිදුනද? නැහැ. එහෙනම් රිදිල්ලක් නෙමෙයි දුක්ඛාර සත්‍ය කියන්නේ ඥානය. ඔන්න ඥානයේ තේරුම් ගන්න. මේ කියන මහා අනාථ ස්වභාවය කවදාක ගැලවෙන්න පුළුවන්ද? කවද ඉවර කරන්න පුළුවන්? ඈ මේ අම්මා කවද්ද පින්වතුනි නිදහස වෙන්නේ? හැමදාම මහා ගින්නක නේද ඉන්නේ? අනේ පුතේ කොහොම හරි සල්ලි ටික එකතු කරගම් පුතේ. දැන් මේක ටික ලොකු ගානකට දාලා බලන්නකෝ. එතකොට ඔබට තේරෙයි. ලක්ෂයක් ගත්තා. ඈ 20,000 පොලිය ගෙවිලා තිනවා මාසෙකට ගෙවන්න. නැත්නම් 10,000 පොලිය තිනවා මාසෙකට ගෙවන්න. දැන් මේ තම්බනවා. පලා නෙලනවා. පොලේ අරන් ගිහලා විකුණනවා. රොටි ටිකක් අල්ලන් එනවා. මේ ඔක්කොම කළා. 30 වෙනිදාට යන්තම් රුපියල් 10,000ක් හදලා අර මිනිහයාට දීලා අම්මෝ ඇති යන්තම් පුතේ. කතරයි තියගේද? ඔටෝ ආයි මෙතන. දැන් ආයි අම්මා මොකද කරන්නේ? උදේට යනවා රොටි කිරි කපන්න යනවා. ඊට පස්සේ රොටි හදනවා, වේලනවා, දුම් ගහනවා, ඒ ඔක්කොම කරනවා. ඊට පස්සේ පලා කොළ ටිකක් කඩනවා ආයි. දැන් ඔහම ඔහම ගිහිල්ලා ආයි 30 වෙනිදා ආවා. මොකද කරන්නේ? ආයි අර සල්ලි ටික දුන්නා යාට. ඔබම හිතලා බලන්න වෙනවා. අනාථ නැද්ද කියලා. මේ අම්මට ඥානය පහළ වෙන්නෙම නැහැ නේ පින්වතුනි. මේ මුළුද ගෙවන්න ඕනේ කියලා. මොකද අම්මට පීඩාව තියෙන්නේ පොලිය ඉල්ලන්නේ මේකෙන්. මොකද අරය ඇවිල්ලා ඉල්ලන්නේ පොලිය. ඒක නිසා අම්මට හරි පීඩාවයි පොලිය ඉල්ලන්නේ මේක. ඒක නිසා අම්මා දකින්නේ ප්‍රශ්නේ විදිහට මොකක් විතරද? පොලිය ඉල්ලන එක. පොලිය තමයි අම්මට ප්‍රශ්නේ. ඕක තමයි පෘථග්ජන මානසිකත්වයේ හැටි. මොන තරම් අනාථ වෙලාද ඉන්නේ කියලා හිතලා බලන්න. සේක පුද්ගලයාත් මහ බුදුම අනාථයකට වැහිලා ඉන්නේ පින්වතුනි. ඒකට හේතුව මොකද්ද? සේක පුද්ගලයා දන්නවා මේකයි හේතුව කියලා. නමුත් මේ ටික කඩා ගන්නකම් ඕනෙකම එහෙම එකපාර නැසෙන්නේ නැහැ. සෝතාපන්න ඵලෙදි වෙන්නේ ඕනෙකම තමයි ප්‍රශ්නේ කියලා තේරුම් ගන්නවා. මග වැඩිීමේදී තමයි මක් වෙන්නේ. ඕනෙකම කියන එක නැති වෙන්නේ. දවසක අරිහත් ඵලයේ පූර්ණේ කළාම ඕනෙකම නැති වෙනවා. ඕනෙකම නැති වෙච්ච ගමන් නෑනේ එකක් එහෙම එකක් නැහැ නේද? ඉතින් ඕනේ නැති එකක් නැහැ. පිළිකාව නෑ කියලා අඬනයි අතුස. පිළිකාවක් නෑ. මට පිළිකාවක් නෑ. එහා ගෙදර එක්කනඩක් තියෙනවා. මෙහා ගෙදර එක්කනඩක් තියෙනවා. මට පිළිකාවක් නෑ. හරිම අසාධාරණයි. ගිහිලා කියපුව අවස්ථාව කියන්නේ. දෙවියෝ ගාවට ගිහිලා යද පවස්තාවල් දෙවියනේ 5000කට බුදු වෙලා එහා ගෙදර කාට හදිච්ච පිළිකාවකට වඩා ලොකු එකක් මට හදලා දෙන්න. කවද්ද කවුද කියලා තියෙනවා. ඇයි? මිනිස්සුන්ට ඇඬෙන්නේ කොයි වෙලාවටද? ඕනේ වෙච්ච එකක් නැති වෙනකොට මිස. ඕනේ නැති එකක් නැති වෙනකොට නෑ. එහෙනම් මෙන්න මේ කියන ඕනේ වෙච්ච එක නැති වෙන එකයි පින්වතුනි ප්‍රශ්නේ. එහෙනම් ඕනේකම තමයි ඒ තියෙන ප්‍රශ්නේ. මෙදින ඕනේකම නැති කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි තියෙන එකක්වත් කරලා වැඩක් නැහැ. විශේෂයෙන් මේ තරුණ පිරිසට කියන්නේ ඒකයි. ගොන් තඩියෝ එන්න එපා. ඔය කරන එකක්වත් කරලා වැඩක් නැහැ. මේ අනාථ සාගරයක ඉන්නේ. මේ අනාථත්වයට වැඩිච්ච එකෙන් මේකෙන් ගොඩ එන්නේ නැහැ. මම ගොඩ එනවා නම් ඔබට ක්‍රමයක් තියෙනවා නම් ගොඩ එන්න මට කියන්න පින්වතුනි. මං සිවුරෙන් අයින් වෙලා මම ඔබත් එක්ක එනවා. මෙන්න මේ 100 ගවකින් එවලා මේ කියන පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් දවස මට කිව්ව. මේ ආරාමේ ලියලා දෙනවා. හාමුදුරු 50කුත් එක්ක. මගෙන් ඇති වැඩකුත් නැහැ නේ ඊට පස්සේ ඉතින්. ඇයි? දැන් වෙන ක්‍රමයක් තියෙනවනේ. හා කියන්න පුළුවන්. මේ 100 විතරක් ගෙවලා මේ 100 මෙතනින් නැති කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවනම් මට කියන්න. මේක ප්‍රශ්නයක් කියලා දකින්න නැති. 1000 ප්‍රශ්නයක් කියලා දකින්න නැති. 100 තමයි ප්‍රශ්නේ කියලා දැකගෙන. 100 හැමදාම මාසෙකට වතාවක් ගෙවන කවුරු හරි. මේ 100ෙන් නිදහස් වෙන දවසක් තියෙනවනම් මට කියන්න. තියෙනවද? නැහැ. එහෙනම් පින්වතුනි මේ 1000 දකින්න නැති කෙනා අනාථයිද නැද්ද? මහ පුදුමාකාර අනාථත්වයකට වැටෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබ වැරදි විදිහට ওই ප්‍රශ්නේ විසඳන්නේ. ඒකයි මම ඔබට කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයත් ඇවිදilla පැවිදි වෙන්න ඕනේ කියලා. වැරදි විදිහට ප්‍රශ්නේ විසඳන්නේ. වෙන මොකක් කළා වැඩක් නැහැ. ඔබ කරනවා තමයි පින්වදන්නේ. ඔය එකකින්වත් වැඩක් නැහැ. ඔබ ඒ කරන්නේ 100 ගෙවන එක. නමුත් යුතුයකමක් වකිමක් විදිහට ඔක්කොම කරන්න වෙලා තියෙනවා. ඔය කරන දේවල්. ඒකයි කියන්නේ යුතුයකම් වකිම තාම ඔළුවේ දාගත්ත නැති ළමයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේවා ගැන කියලා. නැතු ඔබ මෙතනට අහම මට සංස්කෘති රාජ්‍ය පහළ වෙන්නේ නැහනේ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මේවා කියන්නේ. ඔබ මෙතනට අහම පුදුම වදයක් මිසක්. ගිහි වහම මෙච්චර වදයි නා. පැවිදි වහම කොහොමද තියෙන්නේ? කියන්නේ පැවිදි වෙන්න අහම. නමුත් ඒ වදේ ඉවසනවා පින්වදින මොකද හේතුව? මේ කලන වැටෙන් මට මේ පිරිසන්න ලැබුණ නැත්තම් මං කොච්චර අනාථෙද? ඒක නිසා පින්වදින අපි මේක ගැන මෙතනින් එහාට තව කතා කරගෙන යන විවේකයෙන් පස්සේ මම ඔබට කියන්නේ වාක්‍යෙම යුතුයකම් වලට බැඳිච්ච නැති අය පොඩ්ඩක් ප්‍රමාද කරන්න ඕවා මේක තේරෙනකම් බැඳිච්ච අය ඒව කරන ගමන් මේක කරගන්න මදේ තියාගන්න ඔබගේ නිදහසට කාරණා අහන්න කවුරුත් මේ ලෝකේ නැහැ ඒක විතරක් ඔලුවේ තියාගෙන වැඩ කරා. අන්තිමට ඔබ ගැන තීරණය ගන්න කර්ම ශක්තිය. කර්ම මොකද? තාත්තා කියන්නේ කාටද? කර්ම ශක්තියට. ශක්තියට. හ්ම්? දැන් අපි ශක්තියට කතා කරමු. හ්ම්? දැන් ඔය ආලෝක ශක්තිය නේන ඔය එන්නේ ඔය දැන් එළිය වගේ ඉන්නේ ආලෝක ශක්තිය නං කතා කරා. කතා කළා ඔබගේ දුක කියා. දැන් මම මේ කතා කරන එක ඔබට ඇහෙනවනේ ඔය හඬට කියා. ධ්වනි ශක්තිය. හඬට කියන්න. අත මෙහෙම වනවන කියන්න. චාලක ශක්තිය. අත මෙහෙම උඩට අරගෙන කියන්න. විභව ශක්තිය. ආයි එනම් ශක්තියකට මොනවා හුවත් වැඩක් නැහැ මේකට. එහෙනම් ඔබගේ දේවල් අහන්න කවුරුත් නැහැ. හොඳට තේරුම් ගන්න. එකෙන්ද කිසිවෙක් නිදහතර කාරණා කියන්න උත්සාහ කරන්න එපා. මම වයසයිනේ. හා කියන්න. ශක්තියට කියන්න ඔයි. ඔය උඩේ නාලෝකෙට කියන්න මම වයසයිනේ. ඇහුවද යා? මං අම්මා කෙනෙක් නේ. කියලා බලන්න. එතෙන්දි බලන්නේ ඔබ සෝතාපන්නද නැද්ද කියලා නිතරම. සෝතාපන්නයි නම් ආයි පල්ලෙහාට යamak නැහැ. සෝතාපන්න නැත්තම් කරපු පිනක් එහෙම මතුවෙලා આવොත් පිනක් කරගෙන නේ. ලියනවා දැන් වීසා එක. අවුරුදු 325,000ක් තාතුම් මහ රාජකේ. මොකද දුන්නේ? පර්මනන්ට් රෙසිඩෙන්සි. ඈ? නෑ විසිටින් වීසා විසිට් කළෙන් කොහෙද මහගෙවල් පැත්තේ සත්‍යයාගේ මහගෙදර සතර අපාය ඒකයි කියන්නේ මේක තේරුම් ගන්න තව තව කතා කරලා මේක හොඳට තේරුම් ගන්න ඔය හොයන්නේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි ප්‍රශ්නේ ඕක නෙමෙයි ප්‍රශ්නේ 100 නෙමෙයි. නමුත් ගිනි ගන්නේ 100ට. 100යි පීඩාකාරී. නමුත් ප්‍රශ්නේ 1000. මේක තේරෙනවද කියන්නේ මේකදනේ? මේක අමාරුයි කිව්වත් මම පිළිගන්නම් කොහා බුදුදහමනේ අමාරුයි කියලා දැන් ඔළුවේ දාගෙන ඉන්නේ. ඒක මම පිළිගන්නම් කො මේක අමාරුයි කියලා. මේක අමාරුයි කියන කවුරු හරි ඉන්නවද? ඕනේ ගොන් රජෙකුට තේරෙන්නේ නැද්ද මන්දබුද්ධික නොවන? තේරෙන්නේ නැද්ද? 100 නෙමෙයි ප්‍රශ්නේ 1000 කියලා. එහෙනම් දැන් ඔබටත් තේරෙන්නේ නැහැ. ඇයි ඕනේ ගොන් රජෙකුට තේරෙන එකක් ඔබට තේරෙන්නේ නැත්තම්? ඔබ ගොන් රජින්නේ ආ වැරදුන. තේරෙන්නේ නැත්තම් වැඩක් නැහැ නේද? දැන් ඔබට විවේකයක් හම් වෙනවා. මෙන්න මේ විවේකයේදී පුළුවන් තරම් ඉක්මනට විවේකයේ ගන්න. මේ විවේක කාලයේදී මේක බලන්න ඕනේ. මෙන්න මේ ගණන් ටිකක් හද. මෙන්න මේක දැක දැක පිනුදින අනාතත්වයේ තේරුම් ගන්න. පුදුම අනාතත්වයක්. අර අම්මා බලන්න කොච්චර මහන්සි වෙනවද කියන. මේ ටික දාගන්න මේ අභිසංකාර කොටස දාගන්න පිනුදින. දඬු කඩනවා. කිරි කපනවා. ගල් කඩනවා. පොලේ යනවා. කකුල් ගෙවෙනකන් ඇවිදිනවා. ඔක්කොම කළා රුපියල් 100ක් හොයා ගන්නවා. හොයාගෙන 30 cents දෙනවා. ඒ දෙනකොටම ආයි පල්ලෙහා තිනව මොකද්ද? 100 ආයි මතු වෙලා. දෙන මොහොතේ විතරක් 100 තිබුණේ. දීල අනිත් පැත්ත බලනකොට ආයි 100 මතු වෙලා. දැන් ඒ 100 ආයි මක් කරන්න ඕනේද? පූර්ණ කරන්න ඕනේ. ඒක හොයා ගන්න ඕනේ ආයි. ඒකෙන් දැන් අම්මා ආයි හෙටත් වැඩට යන්න ඕනේ. ඔබට මේ අත්දැකීම හොඳටම ඇදෙන්නේ නේද? හවුසින් ලෝන් එහෙම කොහොමද දෙන්නේ? මෝගේජ් කරනකොට? අවුරුදු 20 කෙනා මෝගේජ් එකක් ගන්නකොට දෙනවා අවුරුදු 60ටම නේ? අවුරුදු 60කට. එතකොට දෙන්නේ කොහොමද? ණය මුදලෙන් ගෙවෙන්න තියෙන බොහොම අඩු ප්‍රමාණයක්. පොලියේ වැඩි ප්‍රමාණයක්. ඉතින් බැංකුව හරි කරුණාවන්තයි. ඇයි? වාරිකේ ගොඩාක් අඩු කළා. මට ඇඩ්වයිස් කළා. ඔයාට අමාරු වෙන්නේ කරගන්න. ඒක නිසා ඔන්න අපි ගොඩාක් අඩු කළා දීලා තියෙනවා. ඔබටත් පුළුවන් හොඳ පොලි බැංකුවල නම් එහෙම කරන්න නැතුව ඇති. මොකද 60 දී ඔක කව කරගන්න ඉබේ. ඔබටත් පුළුවන් මේ වෙදෙන හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න. මොකද කරන්න තියෙන්නේ? ඕන කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ නේ මේ වෙදෙන ලෝකයට. තේරෙනවා නම් ඉතින් මුදල ගෙවනවනේ. ඊළඟ කියන්න තියෙන්නේ මොකද්ද? මම ඔබට සල්ලි දෙන්නම්. මම දන්නවා ඔබ ගොඩක් දුප්පත් කෙනෙක්. ඔබට අමාරුයි. ඒක නිසා ඔබ පොලි විතරක් ගෙවන්නකෝ. ඉතින් ලක්ෂ 10ක් ගත්තා. ලක්ෂ 20ක ගේ අපේට තියාගත්තා. දැන් කියනවා මොකද? පොලි විතරක් ගෙවාගෙන යන්නකෝ. මේ අවුරුදු 50කුත් ඉවරයි අර මිනිස්සයාගේ. මම දුප්පත්නේ. පොලි විතරක් ගෙවාගෙන යන්නකෝ. ඉතින් අර මිනිස්සයා ගිහිල්ලා කියනවා එතන නේද? අපේ ගමේ පොලි මුදලාලි තරම් කරුණාවන්ත කෙනෙක් තවත් මේ ලෝකේ නැහැ. මට සල්ලි දුන්නා. මට කිව්වා පොලි විතරක් ගෙවන්නකෝ දැනට. මේකදෙන ඔහොම කියනවා මිනිස්සු ඉන්න ඕනේ තරම්. මට සල්ලි දුන්නා. මට පොලි විතරක් ගෙවන්න කියලා කිව්වා. සමහරු කියනවා සිරිල් අයියේ ණය නම් කවද ගෙවන්න බැරිද? ඔයා පොලි විතරක් ගෙවාගෙන යන්නකො. මේක ගැන හොඳට කල්පනා කරන්න බලන්න. මේකෙන් ගැලවෙන්න බෑ කියන්නේ මොකද? පොලි මුදලාලි එනවා. එනකොට අභිසංකාර කරලා ගෙවන්න වෙනවා. ඒ ගෙවල ඉවර වෙනකොටම ආයි පොලි මුදලාලි එනවා. ආයි අභිසංකාර කරලා ඒක හොයා ගන්න ඕනේ ගෙවන්න වෙනවා. ඒක ඉවරනකොට ආයි පොලි මුදලාලි එනවා. ආයි ගෙවන්න ඕනේ. ඔබට තේරුණාම කියන්න මම නතර කරන්න. ආයි පොලි මුදලාලි එනවා. අභිසංකාර කරලා ගෙවන්න ඕනේ. ආයි පොලි මුදලාලි එනවා. තේරුණාද? තාම නැද්ද? පොලි මුදලාලි එන්නේ නැත්තේ කවද්ද? 1000 ගෙවහ. පොලි මුදලාලිගෙන් බේරෙනවා නම් 1000 ගෙවල දාන්න තියෙන මොනවද මේ කරන්නේ? 1000 ගෙවුවා නම් එදාට ඔබ වීරේ. අද බලු නැද්ද? වලේ මුදාගෙන පුතේ මන් නැහැ ගියා මන් නැහැ ගියා රින්ගනවා කොහේ හරි අස්සකට මාමේ අම්ම නැහැ කියන්න කිව්වා පොඩි කන් දෙනවා අනිත් පැත්තට මේ පොඩි උන්ට බොරු කියන්න උගන්නලා වසලේකුත් වෙනවා අන්තිමට ඒක ඉතින් වෙනම කතාවක් නිදහස ඉල්ලක් නැහැ පුදුම පීඩාවක ඉන්නේ අමාරුවෙන් හොයලා දෙනව ගෙවනවා හැබැයි මොකද ගෙවන්න නැතුව ඉන්න බෑ ඇවිල්ලා කෑක් ගහනවා කුණු හරප කියනවා චණ්ඩියවනවා දෙන්න දෙන්න පීඩාකාරීත්වය වැඩි ඒක නිසා කොහොම හරි ගෙවනවා ගෙවලා අනිත් පැත්ත බලද්දී ආයෙ ඉන්නවා මෙන්න මේ අනාතත්වය දකින්න තියෙනවා මම මේ තරුණ ප්‍රජාවට කියන්නේ මේකයි ඕනෙකම ඇතිවීම නිසා දැන් ඒව නැතුව මහ පීඩාකාරී තත්ත්වයක් ඇති ඒ පීඩාකාරී තත්ත්වයට කරන්න තියෙන්නේ අභිසංකාර කරන එක නෙමෙයි ඒකයි මම ඔබට කියන්නේ තරුණ පිරිස ඔබට ප්‍රශ්න තියෙනවා ඔබට අමාරුයි මේවට එන්න අමාරුයි අනේ හාමුදුරනේ මට තියෙන කාම හැටියට මම කොහොමද හාමුදුරනේ ඇවිදින්න ඔය ඉන්නේ එහෙම හිතෙන්න පුළුවන් කාමයේ තියෙන හින්දා තමයි ඔබ එන්න ඕනේ හැබැයි ඇවිල්ලා කියන දේ කරන්න ඕනේ කාමේ නැත්තම් එන්න එපා මම කරන්නද පිරිනිවන් පාන්න පුළුවන් නම් ධාතුත් අදිස්ථාන කළාම පිරිනිවන් පාන්න එතකොට අපි මේ ධාතු නිදන් කළා චෛත්‍යයක් ගොඩනගලා ඒකද මිනිසුන්ට වඳින්න පුදන්න වැඩ පිළිවෙල කරලා තියෙනවා කාමේ තියෙන නිසා තමයි ඔබ එන්න ඕනේ ඔබ කාමේ නිසා පීඩාවටපත් වෙන්න නිසා තමයි එන්න ඕනේ කාමේ නිසා පීඩාවටපත් වෙන්න නැත්තම් එන්න එපා ඔබට නෝනෙක් ඕනේ නිසා තමයි මෙහෙ එන්න ඕනේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. කසාද බඳින්න ඕනේ නිසායි මෙහෙ එන්න ඕනේ. නිවන් දකින්නත් ඕනේ නිසායි මෙහෙ එන්න ඕනේ. මේ ආහම අපි කියලා දෙනවා නිවන් දකින්න ඕනේ නැති කරගන්න ක්‍රමය. නිවන් දකින්න ඕනේ වෙච්ච කෙනාට කවදා හරි නිවන් දකින්න ඕනේ නැති වුණා නම් ඒ මකලද ඒ නිවන පූර්ණේ කළා ඒ කියන්නේ අය ලෝකෙට යන්න උවමනා වුණා කියන කෙනා නෙමෙයි නිවන් දකින්න ඕනේ කෙනා කියන සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා යාට අය ලෝකෙට යන්න බෑ ලෝකෙට යන්න බෑ කියන්නේ ගිහි වෙ ඉන්න බෑ කියන එකද නෑ ලෞකික අදහස් දරාගෙන ජීවත් වෙන්න බෑ හොඳයි එහෙනම් විවේකයක් අරගෙන ඊටු ටික කතා කරමු. විවේක කාලයේදී පින්වදින පුළුවන් තරම් මේ අනාථ ස්වභාවය දකින්න. නැත්නම් එතනින් එහාට කතා කරන ටික තේරෙන එකක් නැහැ. නිකන් නාස්ති කරගන්න එපා කාලේ. හොඳයි. හොඳයි පින්වදින එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, දහම් ශ්‍රවණය කිරීමෙන්, දහම් මනසිකාර කිරීමෙන්, බුදු ගුණ සජ්ජායනා කිරීමෙන්, සිවණක් පිළිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීම. ඒ රැස් කරගත් ආ වූ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්බැවේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා සාදු කියලා අධිෂ්ඨාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.